මේ කින්වත්ට තමයි දේශනාව කියන්නට ප්‍රශ්න නම් තම පතාවක් මතක් කරන මම ඉන්න කොටකට මේක කියන්නේ අප කලින් හිටපු ආරණ්‍ය ස්ථාන එක්තරා මහා දානපති මහත්මයෙක් කෝටපති විශාල කෙනෙක්මක් සිටුවා. සමාන දෙකක් තිස්සේ මහන්සි වුණා. මල්වලින් සැලසේ හාමුදුරන් කෙනෙක් සැකසු ධර්මාසන. ඉතිත් මල් ඒ අපාතන. පාර දෙපළත් මල්වලින් සැලසලා ඔබ විනම් බැඳලා දෙපැත්තේ මල් සිටවලා ආදරය යනකොට පුරන ගහන්න දයාද මොනවද ඒ කරනවා. ඉතින් මේ විදිහට සමාන දාන මහන්සල කෙනකම නෙමෙයි. මිනිස් ටික ඉන්නලා අන්තිමේදී මම ඉන්නකොට ඒ දානයේ මුල් දායකය මුදලාරි මහත්මයා සමා වෙනාපු පස්සලියක් කවුන්ට් කරලා තිබුණ දේ ගහගෙන සම්මලට බහින්. මට මේ වෙනකොට ඇතිවෙච්ච ඇතේම හැඟීමක් කියන්නේ අනේ මෙච්චර කල් මහන්සියලා තුමාණ ගණන් දෙහිදානන් කරලා මොනවද මේ අන්තිමේ ඉතුරුන්නේ? අහස කඩාගෙන යනවා මට තේරෙනවා. පොළොව කියලා දැක්වක් මට තේරෙනවා. මුළු විශ්වයේම සංස්කාර පැත්තකට විසුරුනවා මට තේරෙනවා. මේ දෙන්නත් සමාන ගානක් මහන්සියලා ඉන්නේ ඉඳලා ඉන්නලා මේ ස්ථානයේ මේ කටින තුනකට මේ සාමික දානයේ සහභාගී වෙලා දැන් අර මහත්යාට පස්කඩයක් කුලි ගහගෙන යන කෙනා අද වශයෙන් මේ අය ඈන් දෙයක් කිසකෝ කිවිඳ ගන්න අපෝයා ඕනන් අනිච්චාකෝ ආනන්ද සංඛාරාය මනද්වාකෝ ආනන්ද සංඛාරා ඒවන් අනාස්සාතිකාකෝ ආනන්ද සංඛාරා අලමේ සබ්බ සංඛාරේ තෙමින්දසෝ අලං විරජ්ජතෝ අලං විමුක්තිතෝ මෙන්න මෙහෙම ආනන්ද කියනෝම සංස්කාරයෝ ඒ අනිත්‍ය ආනන්ද ඒවන් අනිච්චාකෝ ආනන්ද සංඛාරා ඒවන් අද්වාකෝ ආනන්ද සංඛාරා මේ සංස්කාරෝ මේ විදිහට දුරණ ආනන්ද ස්ථිර නැහැ ඒවන් අනාස්සාතිකාකෝ ආනන්ද සංඛාරා මේ සංස්කාරෝ ආනන්ද කිසි මාක්ෂතිල්ලක් දෙන දෙන්නේ නැහැ අලමීර සබ්බ සංඛාරේ තුනින්දතුන් මේ සියලුම සංස්කාරයන් කෙරෙහි කලකිරීමට මම සුදුසුයි අලමීර විරජ්ජතුන් මේ වාගේ වැළලීමට මම සුදුසුයි අලමීර විමුක්තිතුන් මේ සියල්ලම අතහැරීමට මම සුදුසුයි නිදහස් වීමට මම සුදුසුයි ඇත්තෙන්ම ධර්ම දේශනාවක් කරන්න දෙයි කියලා මගේ හදවත කියන්නේ මේ කරුණාව. නමුත් අපිට කියන්නේ කිතුනේ කටිනාසන සංස්කාර ලබනවා. ඒක අර හදවතින් මතුවෙච්ච ධර්ම විශ්වය කියලා දැන් එහෙනම් කටිනාසන සංස්කාර බන්න එකක් කියනවා. මේ තේමාවත් අය දැනට මා හිතන ඇතුළත බොහෝ වාර ගානක්ම කටිනාසන සංස්කාර ධර්ම දේශනාවලට සමුත් කන්දිය ඇති. ආරක්ෂිත අධිනාමයන් සංස්කෘත ධර්ම දේශනාවක් ප්‍රයත්නවත් කොපමණ වාර්ගණා ප්‍රයත්නව අධිනාම සංස්කෘතයෙන් කියන්නේ තියෙන්නේ ඉතාම සුළු ධර්ම කාරණා ටිකක් පමණයි. ඉතින් මේ කියන ධර්ම දේශනා මේ ධර්ම දේශනාව ගන්න කොටල මේ තේමාවත් ඇයට අමුතු කාරණා නොවන්නට පුළුවන් නෑතු කාරණා නොවන්නට පුළුවන්. කෙසේවත් ඒ කියන කාරණා ටික සාධාරණ අහන්න. පළමෙන්ම මේ කඨින දානයක් පටන් ගත්තේ පත්න කීවර පූජාවක් පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයේම. දිනක් වත්සතා නිමකල ස්වාමීන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ සමීපෙට ගමන් කළා නන්දදී වැස්සට තිමුණා. එකල වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට දැන්නේ විශාල පරිස්කාර තිබුණේ නැහැ, සිවුරු පිළිකර තිබුණේ නැහැ, අඳගෙන සිටපු සුන් සිවුර පමණයි පරිස්කාර වශයෙන් තිබුණේ. ඒ සිවුරු තෙමිලා, දිවලා, සමහර විට ඉඳලා ස්වාමී බුදුරජාණන් වහන්සේ සමුවට ඒ පිළිසෙ දා ගමන් කළේ ඒ දික්කිරස. මේ දික්ක පිළිසෙ දැකපු බුදුරජාණන් වහන්සේ අනුජානා විදිහේ වස්සන් ඔස්සානම් දෙක්කෝනම් කටිනම් අත්හරිතුන් කියලා අඥාත්‍ය පණවලා වත්සතන නිමකල කිත්තෝන් මහත්යලාට මහණෙනි මම අනුදෙන වදාරනවා කටින පූජාවන් පුදුකෙනීමට කටිනයක් ගැතිවීමට මෙන්න මෙලෙසම කටිනය එදා ආරම්භ වුණි. එතකොට කටිනය කියන එකේ තේරුම සෙලවෙන්නේ නැහැ කියන අර්ථය. පොළොව සෙලවෙන්නේ නැතුව ඒ කටිනයෙන් ලැබෙන පින සෙලවෙන්නේ නැහැ කියලා කියනවා. මහා මේරු පර්වතයේ සුලංගෙන් සෙලවෙන්නේ නැතුව ඒ කටිනේ කරන කටින පූජාවක් වලින් ලැබෙන කුසලයේ සෙලවන්නට බැහැ කියලා ප්‍රකාශ කරනවා. වජ්‍රමය පර්වතයක් දෙතුන්නට බැරුව ආසේ කටින පූජාවක් වලින් අත්වන කුසලයේ අභේදයයි දෙන්නට බැහැ කියලා පොත්පත් වල දක්වා තිබෙනවා. මේ කටින පූජාව කරන්නට පුළුවන් නේන කරන්නට හැකියාවක් නැහැ මුළු අවුරුද්ද පුරාම. ඕනෑම පරිස්කාර පූජාව අවුරුද්දේ ඕනෑම දවසක් සිදු කරන්නට පුළුවන්. ඕනෑම බුද්ධන් වහන්සේකට හෝ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් දෙන්නට පුළුවන්. කටින පූජාව හිතේ කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. එක ස්ථානයකදී අවුරුද්දකට වරක් පමණ කරන්න පුළුවන් දෙයක්. එයක් දෙන්නට පුළුවන් වන්නේ පෙර වස්තුතු බුද්ධන් වහන්සේ කෙනෙකුට පමණයි. පසුවස්තුතු බුද්ධන් කෙනෙකුට ඒක ගන්නට කැපෙන්නේ එදවස් නැතුවත් බත් හදා ගන්නේ නැතුව වත්සක් චේතනය කරගන්නේ නැතුව සිටපු බික්ෂුන් වහන්සේ කෙනෙකුට පමණයි කටින කීවරයක් පූජා කරන්නට පුළුවන් වන්නේ. බත් පවාරණය කරලා සිටින බික්ෂුවක් පමණයි කටින කීවරයක් පිළිසම් ලබන්නේ. ඒක අනිත් තැන්වල අනිත් දවස්වල ඕනෑම පරිස්සමක් දුන්නා වගේ මේ කටින කීවරේ උදවින් දෙන්නට බෑ. මේක සිවිසෙස් සංකමක් වෙන නිසා නම් මේක සිවිසෙස් සංකමක් බවට පත් වෙනවා. අනිත්‍යකත මේ කටින ධාන්‍ය දීම තුළින් දෙන ධාන්‍යයක් දුන්නා වගේ නෙවෙයි කටින සීවරේ ලබා ගන්නා ආයකත් ආනිසංස ලැබෙනවා. වෙන යමක් දන් දුන්නා නම් පරිත්‍යාග කළා නම් ඒක දන් දුන් පුත්කලයාට විතරයි ඒකේ ආනිසංස ලැබෙන්නේ. කටින සීවර පූජාවක් තුළින් ඒ පිළිගන්නා භික්ෂුන් වහන්සේලාට ආනිසංස පහක් ලැබෙනවා. ඒ ආනිසංස පහ ලබා දීම තුළින් ඒ කටිනේ පූජා කළ පින්වත් අයට ඒකට අනුරූපව ප්‍රතිපාකත් අත්දැකන්නට පුළුවන් වෙනවා. මේකත් අතර මේ කටින සීවරයක් පෙරවත් නැතුව භික්ෂුන් වහන්සේ කෙනෙකුට බත් ප්‍රවාහණය කළ භික්ෂුන් වහන්සේට පූජා කළත් ඒක නිකම්ම භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ අතට පවරන්නට බැහැ. ඒකට විනය කර්මයක් තියෙනවා සීමාවකට. ඒ කටින සීවරේ දීමට සුදුසුම ආමුදුකෙනෙකුට විතරයි ඒ සීවරේ දෙන්නට පුළුවන්. අට්ඨංගේ සම්මානාගතෝ භික්ඛෝ බප්පෝ කටිනං අත්තරිතං කියලා බුදුරජාණන් වහන්සේ එම නිසා වදාළා. කරුණ අටකම් සම්මානාගතෝ භික්ඛුවකට විතරයි ඒ සීමා මාර්ගයේදී නිර්දිනමත් අය විසින් පරිත්‍යාග කරන ලද කටින සීවරය දෙන්නට පුළුවන්. නැත්නම් හැම කෙනෙකුටම ඒ කටින දෙන්නට බැහැ. ඒකේ සඳහන් වෙනවා ඔබ කන්නන් ඥානාති මාස්කන් ඥානාති පච්චුප්පාරං ඥානාති අධිස්ථානං ඥානාති මාස්කන් ඥානාති ආදී වශයෙන් කරුණ මේ ඇසේ වසෝජනවත් සංගමය මේ කටිනේ තියෙන බලපතනකම පෙන්වන්නටයි අපි කතා ප්‍රකාශ කළේ. මේ අය කටිනේ පූජා කළාට පස්සේ ඒකෙන් ලැබෙන ආනිසංසය ඒකාන්ත වශයෙන් ලැබෙනවා. ඒ කටින චීවරයේ මේ කර්මයක් වලින් කටින දෙන්නට පුළුවන් වන්නේ සාමාන්‍ය සුළුපටු වික්ෂුවකට නෙවෙයි. වත් වතල තිබුණත් වත් කඩා ගන්නේ නැතිව සිටියත් වත් පලාරණය කරලා තිබුණත් ඒ කටින චීවරයේ සිත් හිමිකම් ලබන්නට නම් කර්ම අටකින් සම්මන්නාගතව වික්ත වික්ෂප්පන්නද ඕන. එබැවින් මේ කටින චීවර දාණය මහත්ඵල මහානිසංස කරගෙන දෙන කුසලයක් බවට පත් වෙනවා. මේ කටිනේ ගන්දීන් කටින චීවරයක් පරිත්‍යාග කිරීමට මා කලින් මේ ප්‍රකාශ කළා. ලබන අයට සම්පන්නකල් පහක් ඉදනයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළනවා අත්ක කටිනානම් වූ භික්ෂුවේ භික්ඛෝ පංච කප්පස්සන්ති. මේ කටිනයක් ඇතුළු භික්ෂුන් වහන්සේලාට කටිනයක් පිටත භික්ෂුන් වහන්සේලාට අතපෝ පහක් කැපලා දෙනවා. අනානත්තවාර රත්නාදාන වාරව ඝන භෝජනං ගාව දත්ත චේතනං යෝති සත්‍ය ජීව රූපාදෝසෝ නීතං බයිස්සති කියලා බුදුරජාණන් වහන්සේ කරුණ පහ වදාළා. පළවෙනි කාරණාව තමයි වික්ෂම් මහසේලා ලැබෙන මේ කටින ජීවක පූජාව තුළින් ඒ පළවෙනි ධනසංසේ මොකද්ද අනාමස්ස වාරෝ යෝපන දෙක්කෝ සබස්සව සමානෝ මනන්තිතව සබස්සව සමානෝ සංකම් දෙක්කෝ මනාකොච්චා පුරේ බත්සංවා පච්චා බත්සංවා පුලේතිකාරිස්සං ආපජීය අන්නත්ව සමයා වාජිත්‍යාන සත්තාරං සමයෝ චීවර දාන සමයෝ චීවර පාද සමයෝ අයන්තත් සමයෝ කියලා සික්ඛාපදයක් බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. සමහර ළඟ සිටින භික්ෂුවකෙන් විමසන්නේ නැතුව දානයකට ඇරයුම් කරලා තියෙනවා නම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට බස උපේ පෙරපතට හෝපත්පතට ඒ කියන්නේ බස දානය දන් දීමට පෙර හෝපත්ව පොතවල් වලට ඒ කියන්නේ දායකයන්ගේ ගෙවල් වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කඨින සීවර පූජාව බස්සකට පසු ඒ ආනිසංස පවතිනවා මාස මාසයේ අවසාන පතරොත්තක් පොයේ ධර්ම දක්වාන. ඒ කාලයේ තුළින්ම මේ කඨිනා විකල්පයේ බලයෙන් මේ ශික්ෂාපදයේ අඩ කරලා මේ ශික්ෂාපදයේ ගැන තම කිල්ලක් නැතිව ඕනෑම වික්ෂුන් මහන්සිය දෙනකොට සිත්කෙන් කෙනෙක් නොවෙනසා යන්නට පුළුවන් වෙනවා. අර ශික්ෂාපදයේ උන් කැඩින්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ ශික්ෂාපදයේ තුනේ සමාජයේ ස්වාධීනත්වයට බාධාවක් වමනවායි. සමාජ ස්වයංක්‍රීයව කතා කරන්නට ක්‍රියා කරන්නට නැති බවක් මේ ශික්ෂාපදයේ තුනේ නැතිවන්නේ. මෙන්න මේ කර්තේ මගහර දීමේ කුසලාන සංසේ බලෙන් කටිනේ පූජා කරපු පින්වත් අයට උපුලපන් ජාතියක් ජාතියක් දානවා. කටිනේ ආනිසංස තිබෙන තාක් කල්ම අතිප්‍රතියෙක් වශයෙන් උටදී මේ ශක්තිය ලැබෙනවා. සමා කිසියකට යටත් වන්නේ නැති පුද්ගලයෙක් භාවයට පත් වෙනවා. සමාජ සෑම කෙනෙක්ම යටත් වෙනවා. සමාජයේ වචනයේ සෑම කෙනෙක්ම අවනත වෙනවා. උසස් කෙනෙක් ප්‍රධාන සමානාන්තර ලැබෙන කටයුතු කරන්නට පුළුවන් වෙනවා. කුමක් නිසාද? අර වික්ෂුවන් මහත්මයාට ඒකාන් සංසය මේ කටිනා නිසා හරි කටින පස්ත්‍ර පූජාව තුළින් ලබා දෙන නිසා. දෙවෙනි ආනිසංසය තමයි වික්ෂුවන් මහත්මයාට ලැබෙන අසමාදාන වාරෝ. නිශ්චල දේවරත්නින් පණ වික්ෂුණා උපතත්නින් කටිනේ ඒක රත්තන් කිසේ වික්ෂු සිංහී කරගෙන වික්ෂුවාසේ අන්‍යතර වික්ෂු සම්මතිය නිස්සබ්ජන් පාටිච්චයන් කියලා ශික්ෂාපදයක් බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන වික්ෂුන් වහන්සේලාට උපසම්පදා වූ. ඒ හැටියට ඒ වික්ෂුන් වහන්සේලාට තුන් සිවුරෙන් ගෙන්වලා එක රැයක්වත් වාසය කරන්නට බෑ වික්ෂු සම්මතියක් නොලබා. ඒ ශික්ෂාපදයේ විශේෂම කෙනෙන්නේ එදා සිවුරු පිටර දුර්ලභ නිසා ඒ සිවුරු ආරක්ෂා කරගත යුතු වෙයි. බොහෝ විට පොරුන් ඇවිල්ලා සිවුරු පවා ගෙනෙන යුතුයක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ වැඩදී. මෙන්න මේ විදිහට මේ ශික්ෂාපදයෙන් ගැනීමේ මේ ශික්ෂාපදයෙන් වෙන අවශ්‍ය සිදුවන්නේ නැහැ. මාස මාසයේ පසලොස්සක් පොය දක්වාම මේ කඨින සීවර පූජාවේ ආනිසංසයක් ඇති. එතකොට මේ හැටියට තමන්ගේ ආරක්ෂාව තමන්ටම කළතා දෙන පුණ්‍ය කර්මයක් වේ මේකින් අත්ය මේ කඨින සීවර දාණය තුළින් සකසරගත්තේ. ඒ කියන්නේ මේ සින්වත්යයකට අනාගතයේදී එන්නම් පාන ජීවිතයේ දක්වාම යන්තාක් වස්තු පරිස්කාර ලැබෙනවා නම් ඒ සියල්ලම සිටියකුගෙන් හානියක් නැතුව සුවස එන මොහොතින් ආරක්ෂා වෙනවා. නැත්නම් විනාශවන්නේ නැහැ, අවුත් විනාශවන්නේ නැහැ, ගින්නෙන් විනාශවන්නේ නැහැ, වතුරෙන් විනාශවන්නේ නැහැ, සොරුන් ගෙනියන්නේ නැහැ, කඩුම් පැහැරගන්නේ නැහැ, දේයන්ගෙන් පතුම් කා විනාශ කරන්නේ විනාශවන්නේ නැහැ. දොරවල් සියල්ලම හැරදමලා යන සියල්ලම හැරදමලා තිබුණා. ඒ වස්තුව මේ පිටේ සත්‍ය බලෙන් ඒක විසින්න ආරක්ෂා කරනවා. අය අමතෙන් ආරක්ෂා කිරීමට බෑමක් කරන්න අවශ්‍ය නැහැ. කටුනේ සීවර කටුන සීවර දාණය පුණ්‍ය විපාක සත්‍යයක පවතින කාර්ය කර්ම ඒක සිිතේ පවතුනා. ඉතින් අපෝන්සි ධර්ම දේශනා සම්පූර්ණයි. උන්වහන්සේ ආනිසංසය තමයි වික්ෂුන් මහසේරාට ලැබෙන ධන භෝජන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් සානල තියෙන ධන භෝජනේ පාදිකය. ධන භෝජනේ අන්‍යත්ව සමය පාදිකයයි. සත්කාරයන් සමය, මුලාන් සමය, සීවර දාන සමය, සීවර පාද සමය, අත්දාන ගමන සමය, මාවාද රෝවන්න සමය, මහා සමය, සම්බත් සමය, අයන්තත් සමය. මේ ශික්ෂාපදයේ හැටියට වික්ෂුන් වහන්සේලාට දේශනා කරගෙන නියන්ත ආරාධනා කරන ආකාරයෙන් දානයකට වැඩම කළා. ඒ දානම පිළිගත්තු ඒ දානය සඳහා දුක්ඛ නාසයලා හතර නමක් හෝ පස් නමක් දියොත් ඒ
අනපත් සිද්ධ වෙනවා. කටිති අනපත් සිද්ධ වෙනවා. මේ කටින පෝෂාව ලබා ගැනීමේ ආනිසංසයේ බලයෙන් මේ හැවත මාස පහක් තිස්සේ ක්‍රියාත්මක සම්මුණා. මේකටම සම්බන්ධව තවත් උත්සාහයක් වෙනවා. පරම්පර භෝජනයේ අන්‍යතර සංඥා පාදිකයන් කප්පායන් සමෝ සීවර දාන සමෝ සීවර කාර්ය සමෝ කියලා. පරම්පර භෝජනයේ පාදිකයන්ට පරම්පර භෝජනය කියන්නේ කෙනෙක් අපතේ දානයක හැරෙන්න කලා නම් දුක්ඛ දුක්ඛ කෝපෝසක් දුක්ඛ කෝපවර දුක්ඛ කවර සම්පින් හෝ ඊට පස්ව ඊට උසස් දානයකට හැරෙන්න කරලා තිබුණා. අර පළවෙනි හැරෙන්න කරපු මේ හත හැරලා දෙවෙනියට අර හොඳින් හැරෙන්න කරපු දෙකට යන්නට බැ. එහෙමගේ ප්‍රයත්නක් තිබුණා. මේ කටිනීව රහන් සංසය තුළින් මේ කැවට සිදුවන්නේ නැහැ. මාතු පසලස කෝයෙන් දෙමති මේ තුළින් වික්ටර් මහා තේලාට විකාශ ත්‍රිපිටක පහසුවක් සැලසෙනවා. මේ ආනිසංසය ලබා ගැනීම නිසා කටිනේය පූජා කරන සියලු වෙන දායකයන්ට කටිනේ විපාකක දෙනසක් කලන කිසිම දවසක බඩගින්නේ සිටින්නට සිදුවන්නේ නැහැ. ඉතාමත්ම නිමරි අමුත්තේ වැනි ආහාර පාන ලැබෙනවා. ඒ වගේම සමාත අවශ්‍ය ප්‍රමාණයකට වඩා ආහාර පාන වලින් පෝෂිතලයා ආහාර පාන වලින් විපාකයෙන් සිටදාක ඊදෙනක් එවැනි පුද්ගලයෙකුට අත්වන්නේ නැහැ. මේක කල්ප ගණන් තිස්සේ එනසින්ම පවතින ඒ විපාක ශක්තිය. මාර්ගයට දේවක කියන ආනුභාව සීයකට දානකට නෙමෙයි කල්ප ගණනක් තිස්සේම හිතේදී මේ විපාක ශක්තිය මේකින්වත් ඇති ලැබෙනවා. මේ කටිනාන් සංසර එතුනේ මේ කටිනේ පෝජා කිරීමේ ආනිසංසය තුළ ඊට අමතරව තවත් ආනිසංසයක් ලැබෙනා වික්ෂම වහන්සේලාට විෂ්ණු දේවදත්තන් පණ දෙකුණා උපදත්තන් කටිනේ දසා කර්මන් අතිරේක කියවන ධාරේ සප්පන් සම්මාදිකාමේ තොනිස්සග්ගම් පාදිකයන් කියලා එකක් තිබෙනවා. ඒකෙන් අදහස් වන්නේ උපසම්පදා වික්ෂුවකට අදිස්ථානයෝ විකල්පණය නොකරපු සිවුර සමාජයේ කීචුවට අමතරව වෙන කිසිම සිවුරක් සබා ගන්නට පුළුවන් දවස් 10ක් පමණයි. ඊට වැඩිය සබා ගත්තොත් එවිටක් සිදෙනවා. මෙන්න මේ අවස මාත්‍ර ප්‍රසන්නක පොය දක්වාම කඩින සීවරයක් ලබාගත් වික්ෂුන් වහන්සේලාට සිදුවන්නේ නැහැ. මේ නිසා මේ ආනිසංසය ලබා ගැනීම නිසා කඩින සීවරයේ පූජා කරන සියලුම අයට උපනුකම් ජාති ගණන් කිස්සේ පරිපකරණක් දැක්කේ පතිසල් වැනි දිව්‍ය සල් වැනි වස්තරයි ලැබෙන්නේ සමාජයේ ප්‍රයෝජනයට ගත හැකි ප්‍රමාණයට පමණක් නෙවෙයි සීමාව ඉක්මවා ලැබෙනවා. අනන්ත ප්‍රමාණ කාලයක් තිස්සේ අසීමිත වූ වස්ත්‍ර ලැබෙනවා. මොකද යහපත් වූ වස්ත්‍රය. තව චිත්තාපදයක් මතවාන සංඛ්‍යා ලැබෙනා වික්ෂුන් වහන්සේලාට යෝජිතත් ජීවන උපාසෝතෝ නේ සම්බරිත දිනුවා. එක්මන්නේ මේ භෝමිපණමේ දැන් මේකින් අත්ය කටින් තියෙන පූජාවක් ප්‍රයත්නවා. මේක පසුව කවර සාංගික දානයක් කළත් මාර්ක මාසයේ පසලක පොය දක්වාම ඒ සාංගික දානය තුළින් ලැබෙනා නම් යම් කිසි සිවුරු ප්‍රමාණයක් ඉතිරි සියලුම සිවුරු හයිකවන්නේ මෙහි වැඩ සිටින ස්වාමීන් වහන්සේලා පමණයි. සංඝගත දක්ෂිණාවක් වශයෙන් පූජා කළා. ඒක අර බෑහැරින් එන සංඝාට අයිතිවන්නේ නෑ මේ ආනිසංසය වශයෙන්. මිනිසින් අනිසත දෙයක් ඇත්ත වශයෙන්ම අයිති කර දීමේ ආනිසංසයක් නෙවෙයි ලැබෙන්නේ. මෙන්න මේ ආනිසංසය වික්ෂුන් මහත්සේලාට ලබා දෙන නිසා කටිනේන කටින වස්ත්‍රය නැත්නම් කටින චීවරය පූජා කළ දායකයන්ට ඒක පහවන්න සෑම දිනක් තමයි. සමා බලාපොරොත්තු නැති ධනධාන්‍ය ධන සම්පත් ලැබෙනවා. ඥාන මේ කියන්නේ පොළේ මතුවන මොනවද මතින් පොළේ මැණික් දෙවියන් ලැබෙනවා. අනුන්ගේ වස්තුවට හිමිකාරිය වෙනවා. අනුන්ගේ දායාද වලට අයිතිකාරයන් වෙනවා. අනුන්ගේ වස්තුව කිසිම තැනක ගැනීමක් නැතුව දහානික වශයෙන්ම සමාජ ලැබෙනවා. එක දවසක් දෙකක් නෙවෙයි ආත්මයක් දෙකක් නෙවෙයි කල්ප ගණනක් තිස්සේම. මෙවැනි මහත්ඵල මහානිසංස කරගෙන දෙන පුතේකු මේ පින්වත් අය මේ අදෝදී සිදු කළේ. මේ සම්පතව දායකයන්ට මේ කටින පූජාව තුළින් විශාල පුණ්‍ය සත්‍යයක් ලැබෙනවා. විශාල ආනිසංස ප්‍රමාණයක් අත්පත් වෙනවා. මේ දායකයන්ට ලැබෙන කටින ආනිසංස
පළමුවෙන්ම ප්‍රකාශ කළේ නාගිත කියලා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයේ. බුදුරජාණන් වහන්සේ නාගිත ස්වාමීන් වහන්සේ ඇතුළුව තවත් වික්ෂන් 500ක් කැඳවාගෙන අනුවත්ත්ව ඉඳලකට ලැබිය බව පොත්පත් වල දක්වා තිබෙනවා. එයිසි කටිනේ ලැබෙන ආයතනස් ලෝකයට පෙන්වීමේ අතිස්සයෙන් නම් බුදුරජාණන් වහන්සේ නාගිත ස්වාමීන් වහන්සේගෙන් යමතුවා ඔබ කුමක් කරලද ඔබ කලින් අවරතනක්ද මේ කටයුත්ත පස්පන්නතු කියලා. නාගිත ස්වාමීන් වහන්සේ වදාගෙනවා මේක කල්ප දිස්ත්‍රාණයකට උඩදී සික්කුළු නම් සම්මා සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වුණා. මේ සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කටිනේ ආනිසංස මැනවින් ප්‍රකාශ කළා. ඒ ආනිසංස මම ඇතුවා මගේ සුත පැහැදුනා මම මෙවැනි කටිනියක් පූජා කරන්න ඕනේ කියලා සිත පහළ කරගත්තා. ඊට පසුව අස්සාරයට කළ සංගරත්න විසින්ලා මම කටිනියක් පූජා කළා. එදා පටන් බුදුරජාණන් වහන්සේ මම අද දක්වා මේ කල්ප තිහක් සිටීම නාභිඥාන කුද්දකින් කිසිදාක දුකටියට ගියේ නැහැ. කල්පයක් කියන්නේ මේ පොඩි කාලයක් නෙවෙයි. කල්පයේ කියනක උපමාර්ගෙන් දක්වා තිබෙන්නේ මහා බේරු පර්වතයේ දවසක දෙකතරකට කුඩි කැලෙන් පියදම්මාට පසුව මහා බේරු පර්වතයේ ගුණීගත් කල්පයේ කියන ආයු කාලය කියනවා කියන. මහා බේරු පර්වතයේ මේ සූති ගලවෙන් බලක් හිතා ගන්න දවසක දෙකතරේ ගාන කුඩි කැලෙන් පියදම්මොත් මේ දීකිරි වල හැටියටක් පස්සේ කුඩා හැන්නට පොලිස් කරන්නම් කාලයක් ගතයි. මහා මේරු පර්වතයේ කියන්නේ උතුම් අතුවාදාක සැය සඳහන් වෙන පර්වතයක්. එමේ පර්වතයක් දවසකට වෙඩි කැල්ලකින් එකවරක් ඉස්ස දාලා ඒ ඝන සම්පූර්ණයෙන් ගොනිලියන්නට පුළුවන්. නමුත් කල්පේ කාලේ දෙන්නේ පොලිස් කරන්නම් දීර්ඝ කාලයක් දෙය කල්පේකට අදම්පන්න කියලා මේකින් අත්හැරෙට ඒ කොමාව තුළින් හිතා ගන්න පුළුවන්. මෙතනින් කල්ප 30ක්ම දුකwidetildeට ගියේ නෑ නේ නාගරික ස්වාමීන් වහන්සේ කුමක් නිසාද මේ කටේ තියවලක් පූජා කරන උසසලේ ආනිසංසය තුනෙන්. උන්වහන්සේ වදාළනවා මම 18 කල්පයක්ම හිටියේ දිව්‍ය ලෝකවල. වැලි කල්ප 18ක්ම දිව්‍ය ලෝකවලයි සැරිසැරේ මේ කටේ ආනිසංස තුනෙන්. මම 84 වාරයක් සක්විති රජකම් කළා මේ කඩින දානමය පූජා කිරීමේ ආනිසංසය තුළින්. මේ 84 වාරයක් ලැබුණු සක්විති රජකමට අමතරව මම 34 වාරයක්ම සක්ව දේවේන්ද්‍රයා වෙලා සක්ති රජේලා ඉපදුනා දිව්‍ය ලෝකේ. ඊට අමතරව පදේශ රාජ්‍ය වශයෙන් ලැබුණු රාජ්‍ය සම්පත් මෙතෙකේ කියා මට නිම කරන්නට බැහැ. මා උපදුනේ යම් කුලයක නම් ඒ කුලයේ මහා භෝග සම්පත්ති කුලයක් මහා ආර්ය සම්පන්න කුලයක් මහා බලවත් කුලයක් කුල නියන කුලයක ජාතික තැනක මම කවදාවත් ඉතිබිලා නැහැ. මගේ රූප සම්පත්තියේ දාසික අද දක්වාම ආරෝහ පරිණාමයේ පරිලා ආරෝහ පරිණාමයේ විස්සයි. උසේ හැටියට මහත මහතේ හැටියට උසින් විස්සයි. විරූප වල මා කවදාවත් ඉතිබුනේ නැහැ. ඒ වගේම මා හැමතැනම උපනුපන් ජාතියක් ජාතියක් ඥානයෙන් සදානී කියලා මම හිතුවේ මා යටතේ විශාල පිටක පරිවාර වශයෙන් මට කිසියක්. මෙන්න මෙහෙම ආනිසස්ස කල්ප සිද්දක දිස්සේ ලැබලයි බුදුරජාණන් වහන්සේ මම මේ ආසභාවය ලැබුවේ අද මේ ත්‍රිවිධා සහිතව අන්නත් පලයෙන් සාක්ෂාත් කරේ අන්තිත්වක් නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ කඨිනානිසංසේ පල විපාකයේ කරන එක් අංශයක් වශයෙන් කියලා වදාළා. ඒ නිසායි මේ කඨිනානිසංස දේශනාව මුලින්ම ඇටගුණේ. මේ තුන් අංශයක නානක ස්වාමීන් වහන්සේට දෙලසින් එදා ඉදා වුණා නම් මේ කඨින සීමර පූජාවතෙන් ඒකාන්තයෙන්ම ඒ ආනිසංස එලෙසින්ම ලැබෙන්නට වන හදත් අර ආරකතේ ආරකතේ චක්‍රවර්ති ශ්‍රීන් ලැබේ කියලා කියනවානේ ඉදිකට ගොඩක් ගොඩක් පාසා ඒ කියන්නේ කඩිනේට පූජා කරපු තියුරේ කියන්නේ ඉදිකට ගොඩක් ගොඩක් පාසා චක්‍රවර්ති රජකම් ලැබෙන අය කියලා. අදේක පජ්ජසුරියා ගණනාතෝ අසංඛ්‍යා ප්‍රදේශ වශයෙන් ලැබෙන කාර්ය සම්පත් ගණන වශයෙන් මෙතකේ කියා නිම කරන්නට බෑ. ඒ තරම්ම අසංඛ්‍යයි. මේ තින්වත් අයට එවැනි චක්‍රවර්ති සම්පත් ලැබීමට වැඩමි මාත්‍ය සම්පත් ලැබීමට නැති යන කියන තනතුරු ලැබීමට අගමැතිකම් ජනාධිපතිකම් යන තනතුරු ලැබීමට පක්ෂයේ රජකම් යන එවැනි තනතුරු ලැබීමට කිසිදාක දුකතිය ගැන නොයාමට කල්ප ගණනක් තිස්සේ මෙතපති ගාමී වීමට උපුනපන් ජාතියක් ජාතියක් ගානක් නැත කියන ප්‍රශ්නේවත් අහන්නට බැරි විදිහට ධන ධාන්‍යයන්ගෙන් පෝෂිත වූ ආර්ය සම්පන්න ජීවිත ලැබීමට උපුනපන් ජාතියක් ජාතියක් ගානක පරිවාර සම්පත්තියෙන් යුතුව සිටීමට සෑම ජාතියකදීම තමා අධිපති ප්‍රතිදීමට තමා උතුරුභාවයේ යුතුව සිටීමට මේ සිය ඒකාන්ත වශයෙන් හේතුලා ඇති වාසනා වෙනවා ඇති මේ සියල්ලම සක්කිති රජකම් ඒ වගේම සද්දේව රජකම් සාදේති රජකම් නැති යන ඉස්සන් ජනාධිපතිකම් අස්සෝ කීපිලක් බදල මහාලපොත හරියෙන් කාර්යයෙන් බලාට මේවා සංස්කාර මාත්‍ර අසෝචී පිටකටක් බදා පිළිකුල් කටේට දේවල් සංස්කාරයෙන් සංස්කාරයට ගැටගැසලා සසරකදී උලක්න කෙරවලා සංස්කාර දුකටම පත් කෙරවලා නිවනේ සෑහ කෙරවලා සංයෝජන වලින් බඳපදලා සංහාරෙන් දිස්තියෙන් මාන වලින් බෙරලා තබන මේ සංස්කාර ධර්ම අපේ ප්‍රාර්ථනේ නොකළ යුතු දේවල් මේවා ආනිසස් අපි ප්‍රාර්ථනේ කරද්දී නොකළද්දී නම් ඒවා අපි සිත්සේත්ම ඇද්දයේ යුතු ධර්ම නෙවේ මා පටන් ගත්ත ධර්ම දේශනා මෙතෙන් තමයි ගැලපෙන්නේ හැක්ක වශයෙන් කියනවා. මේ සියලුම දේවල් අනිත්‍ය ගැන. එදා අපි කටින් සීවර පූජා කරලා ඇති මේ ජීවිතවලදී පසුගිය අද එදා ලැබු චක්‍රවර්ති සම්පත් වූ අපි සත්‍යයෙන් ප්‍රතිම වෙලා ඉතිදී ඇති අනන්ත ප්‍රමාණ කාලයක් දිව්‍ය ලෝකවල අද මේ සම්පත් වූ අපි මැදියන් තුරන් වෙලා ඇති රජයන් මතකම් කරන්නේ ඇති නොයෙක් ධනතනන් සම්පත් ඇතුව මහා රුදුඹතෙන් ලැබෙන කෝටිපතියන් ලෙස ජීවත් වෙලා ඇති අද ඒ වස්තුවක සියල්ලම අතහැරලා ජායති දවසක් දෙනවා සියල්ලම හැතැරි යන දවසක් දෙනවා සංස්කාරයේ ස්වરૂපේ එකයි අපේ මේ කඩින පූජාව තුළින් මේ ආනිසංස ප්‍රකාශ කළාට මෙතින් අත්තර ඒ ආනිසංස ලැබුණාට පසුව ඒ වස්තුතර කොමකරන විට යම් විදියකට ඒ වස්තුන් වලට ඇලෙනොත් සංහාරයෙන් ඇඳෙනොත් නිශ්චයෙන් ගත්තොත් මානෙන් මුදගුව ඒ කාන්තිය වශයෙන්ම ඒ විපාකත්තිය මෙතින් අත්තර සතර අපායට ඇදදමනවා එම නිසා මේ කඩිනාන් සංසතරින් යම් විපාකත්තිය ලැබෙනවා නම් ඒ විපාකත්තිය ඒ කියන්නේ බලපෝක සම්පත් වෙනින් උපරිම ප්‍රයෝජනයට අරගෙන ප්‍රයෝජන ප්‍රයෝජනයේ බලපෝක සම්පත් වලින් අරගෙන සමනුත් පරිභෝග කරලා අන්නයට දන් දීම ඇදී ඉන්නේ වෙනත් කුසල් වල සුසල කරලා මේ සංස්කාරක තියෙන නිදීමට අවශ්‍ය වෙන අන්දමට අඥා සම්පත්‍යයන් ඇතුළත දීමට මේ මුන්නත් අය දැන් තාක්ෂණය කරගන්න. එහෙම නැත්නම් ඒ බලපෝක සම්පත් අපි සතරට හැද දමන දුකට හැද දමන දුකේ කියන ධර්ම බවට පත් වෙනවා. මේ ප්‍රඥාව දින දින කුසලයක් මෙතන සිටින පඬිතුගේ දීපී අධේසින මහත්මයා මේ දානමිතේක කියලා කළා. සාමික දානමිත පොත් පරිත්‍යාග කළා. රුපියල් මාහිමියගේ දීපහාට 13500කට අධික දානක් වැය කළා. ඊතරේ රුපියල් 6000කට අධික පොත් සංග්‍රහයක් පරිත්‍යාග කළා. මේ පොත් පරිත්‍යාග තුළින් අර සියපු ලෞකික සැප සම්පත් ලැබෙනවා. ඒ පොත් පරිත්‍යාගයෙන් මෙතන ලැබෙන්නේ ඒකාන්තයෙන්ම ප්‍රඥාව නුවණ. ඉනිමිත ධර්මා නුවණ අපට අවශ්‍ය ප්‍රඥාව අපට අවශ්‍ය ඉනිමිත ධර්මා නුවණ අපට මේ සංස්කාර ලෝකයේ අනිත්‍ය බව වටහා ගැනීමට මේ සංස්කාර දුක් බව අවබෝධ කර ගැනීමට අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශූන්‍යතාවයේ සමාතම අත්දැකීමට අවශ්‍ය වෙන විශාලතම ප්‍රයෝජනවත් ධර්මය තමයි ප්‍රඥාව. මේ පොත් පරිත්‍යාග කිරීම තුළින් මේ මහත්මාගේ ප්‍රාන්ත වශයෙන්ම විශාල ප්‍රඥාවක් ලැබෙනවා ඇති උපුණුපන් ජාති අජාතියක් ගානේ මහා ප්‍රඥාවක් ලැබෙනවා ඇති පුතු ප්‍රඥාවක් ලැබෙනවා ඇති ජවන වූ තීක්ෂණ වූ ප්‍රඥාවක් ලැබෙනවා ඇති ඒ ප්‍රඥාව තුළින් මේ මහත්මාට මේ සංස්කාර ලෝකයේ සිහිමිට දැකලා සංස්කාරයන්ගේ යථා ස්වરૂපේ යථා පරිච්ඡෙන්න දැනගෙන යථා දුත ඥාන දර්ශනේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවනින්ම තනසීමට වාසනාව ශක්තිය සදා වේවා කියලා සාදුකාර දෙමු. ඒ වගේම මේ තුන්වක් ඇයිද මේ කණිනාන් සංසේතයෙන් කඩිනේ දානයේ දීමෙන් ලැබෙන විපාකයේ තුලින් ලැබෙන්නේ ලෞකික සැප සම්පත්තියව මේ ලෞකික සැප සම්පත්තිය ප්‍රාර්ථනා කළ යුත්තේ කියලා තම කියවා. එහෙනම් ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක්ද? නිර්වාණ ධාතුව නිවන. නිවන අවබෝධ කර ගැනීමට නම් මෙවැනි ලෞකික කුසලයක් පුළින් අපි මේ ලෞකික කුසලයේ තුන් ආකාරයෙන් විමර්ශනය කරන්න ඕන. එක්කෝ ඒ කුසලයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අපි දැන සම්මාර්ථනය කරන්න ඕන. ඒකා කුසලං කත්තා කුසල සම්මං කත්තා අනිච්චතව දුක්ඛතව අනාත්මතව අනුපස්සති කියලා පဋාණප්පතනේ දැක්කේනවා. කුසල සංඥාවක් කරලා ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සම්මර්ථණය කිරීමක් කරන්න ඕනේ. මොකද මේකේ භවෝග සම්පත් ලබා දෙන කුසලයක් සංසාරයෙන් සංසාරයට ගමන් කරන ලබන කුසලයක්. අපි යන්නේ නිවන් මඟ නිවන් මඟ යන්නේ නම් මේ කුසලයෙන් පාදක කරගන්නවා. බහමන අරමුණක් කරගන්නවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ කුසලයේ දකිනේ. එක්කෝ ඒ විදිහට මේ කුසලයේ දකින්න තවන. එහෙමත් නැත්නම් නිර්වාණ අපේක්ෂා කරනනම් මේ කුසලයේ කරපු පුච්චනේකුත් නැහැ විපාක විඳින පුච්චනේකුත් නැහැ මෙතන තියෙන්නේ හේතුඵල දෙකක් කියන අවබෝධයත් කරගන්න තවන. හේතුඵල ක්‍රියාවෙන් ලක්ෂණ සිදු වුණා ඇති වුණා විනා මේ පුණ්‍යයෙන්ම පුණ්‍ය කර්මයේ සිදු කළ පුද්ගලයෙකුත් නැහැ මේ ප්‍රතිපාප අධ්‍යාපන පුද්ගලයෙකුත් නැහැ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මේ පුණ්‍ය කර්මයේ පුණ්‍යයන්ගේ සිදු වාණි බලාපොරොත්තු වෙනවා නම් ලබා ගැනීමට ඔහු විසින් මේ කරපු කුසල කර්මයේ ශූන්‍යතාව දැක්වෙන කරනවා ශූන්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. මේ කවර ආකාරයකින් හෝ සම්මතනේ කීමක් නොවනින් ගැනීමක් පත්‍යවේස්ථා කීමක් කළොත් අපට ඒ සත්‍යවේස්ථාවේ ජීවන ඒකාන්ත වශයෙන්ම ಉಪಯೋಗී වෙනවා මේ කටින ජීවන දානෙන් ලැබුණු පුණ්‍ය ශක්තිය තුළින්ම ජීවන අවබෝධ කර ගැනීමට. එම නිසා අපි මේක ඉතා සිටින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් සහ අනාත්ම වශයෙන් බලමු පළමුව ඊටපසුව හේතුඵල දෙකක ක්‍රියාවලියක් වශයෙන් බලමු. මේවා සමහර අයට නොතේරෙන්නත් පුළුවන්. නොතේරෙන්නත් සමහරුනේ අසාගෙන සිටින්න අර ඩක්තරා නදී ළඟ අසාගෙන නැගිය අසාගෙන කියන බුදුරජාණන් වහන්සේ බණ කියනකොට කෙලිස්සට ඇනලා මැරුණානේ නැගිලා මැන්දියා බින්න දිව්‍ය ලෝකෙ ඉන්නවා. මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒක නිසා නොතේරෙන්නත් කමන්නේ ඔය හාගෙන ඉන්නේ. එතකොට අපි මේ කොටලේ අනිත්‍ය සා දුක්ඛ සා අනාත්ම වශයෙන් බලමු බලමු. මේ පුණ්‍ය පුණ්‍ය ක්‍රියාව තුනෙමෙත මේ පින්වත් අය දැන් කටි ගානක් ඉස්සේ දවස් ගානක් ඉස්සේ නොඑක් කායික ක්‍රියා සිදු කරන්නට ඇති. සිදු කළා. ඒ කායික ක්‍රියා දැන් එකක්වත් තියෙනවා. ඒ සෑම කායික ක්‍රියාවක්ම ඇති වූ ගමන් නැති වූ කියා අනිත්‍යයට ගියා. මේ පුණ්‍යත් අය මේ ධානය සිදු කිරීමේදී අනන්ත අප්‍රමාණ වාචික ක්‍රියා සිදු කරන්නට ඇති. දැන් මේ වාසිකීක ක්‍රියාවලට මොකද සිදු වෙන්නේ? එදා නීතින සම්බන්ධයෙන් යම් කිසි වාසික ක්‍රියාවක් සිදු කළා නම් ඒ වාසික ක්‍රියාව ඒ ඇතුණු විදිහටම නැති වූ ගියා අනිත්‍යය. මේ ප්‍රසරයේ සිදු වීම සම්බන්ධයෙන් මේ තින්වත් අය අනන්ත අප්‍රමාණ සිතුවිලි සමාගේ සංකාරය තුළ ඇති කර ගන්න බැහැ. ඒ සිතුවිලි දැන් පවතිනවා. ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයට ගියක්. මේ තින්වත් අය මේ දානයේ දීම සම්බන්ධයෙන් මේ දානයේ දෙන මොහොත දක්වාම කටයුතු කරන විට නොඑකාකාර වේදනා ඇතිවන්නට ඇති. සමහර විට දුක් වේදනා, සමහර වෙලාවට සැප වේදනා, සමහර වෙලාවට නැඟපත් වේදනා. ඒ වේදනාවල් දැන් එකක්වත් තියෙනවා. ඒ සියල්ලම එතනම නිරුද්ධ වී ගියා අනිත්‍ය ගියා. මේ තීමස් සැර මේ දානයේ දීමේදී නිරුක්ෂාකාර සංඥා ඇති කරගන්න ඇති. මේ කටකිර පැවැත්වන එක පොත්තක් කියන එක පොතක් කියන එක සිවුරක් කියන ආදී නිරුක්ෂාකාර සංඥා. රූපයක් පිළිබඳ සංඥාවක් හෝ සත්‍යයක් පිළිබඳ සංඥාවක් හෝ කවරෝ සිටේ ඇති වෙන හැඟීම් නැති කරගන්න ඇති ඇති වුණා. ඒ සංඥාවල් වලට මොකද සිදු වෙන්නේ? මේ සියලුම සංඥාවල අනිත්‍යකෝ වේදනා වගේම අනිත්‍ය කියලා. නැති වී ගියා දැන් එකක්වත් නැහැ නිරුද්ධ වුණා. මේ ධානයේ දීම සම්බන්ධයෙන් මේ තුන් අර්ථයි මේ අයගේ පුස්තක මේ ආකාර විඥානවල පහළ වන්නට ඇති පහළ වුණා. මේ විඥානවල ලෝක මොකද සිදු වෙන්නේ? මේ සියලුම විඥානවල අනිත්‍යට ගියා අත එකක්වත් නැහැ. මේ මොහොතේ නෑ. මේ මොහොතේ පවතින්නේ මේ ධර්මය ප්‍රවණය කිරීමේදී ඇතිවන සෝත විඥානය සහ ඊටනුබද්ධ වූ මනෝ විඥාන පමණයි. එතකොට මේ පුස්තකයේ තිබුණේදී මේ පින්වත් අයගේ සංකල්ප තුළ මේ පුස්තකයේ පටන් ගත්ත දවසේක සිටම පුස්තකයේ අවසන් කරන මොහොත දක්වාම නොඑක ආකාර කුසල සංස්කාර සිට තුළ ජනිත වුණා. ඒ කුසල සංස්කාර වලට මොකද සිදු වුණේ? ඒ වන් අනිත්‍යකෝ ආනන්ද සංස්කාර කියලා අපි පටන් ගත්ත ධර්ම දේශනාව. මේ සියලුම කුසල සංස්කාර ඇතිවීම නැති වී ගිය අනිත්‍යක පස්වනා. එතකොට අපගේ මේ රූප කොට පවතින රූප සංඥාවක් මේ පංචස්කන්ධ ලෝකේ මේ රූප කොට මේ කිමත් දැනෙනවා දැන් ප්‍රමාණයකට විතරී තිබුණු රූප සංඥේ තමයි දැන් පවතින නෝදිය. ඒක සම්පූර්ණයෙන්ම වෙන විදිහ නම් වඩක් වැඩියි. දැන් මේ කිමත් දැනුනායේ තියෙන රූප ප්‍රමාණයකින් ධර්ම පහේ විස්මාව මැදිහියේ තිබෙන කෙනෙක් කියනනම් දැන් ප්‍රමාණයකින් මැදිහියේ විස්මාව මහලියේ කෙනෙක් කියනනම් මහලියක් ප්‍රමාණයකින් විස්මාව මොහොතින් මොහොතම සංයම ප්‍රේම මේ රූප කලාප දිවිදිවි අනිත්‍යද යනවා. ඒක කියන්නේ ඇසට පේන්නේ අපේ කපාරකම තරුණ රූපයක් මහල් පහලට පත්වන්නේ. නැත්නම් තරුණ රූපයක් නැතිව බලට එකපාරට අහසින් පදාගෙන වැටෙනවා වගේ සිදුවන්නේ. මේක මේ කර්ම මහල් රූපයක් තරුණ භාවයට පත්වනාට පස්සේ තේහා මෙන්න මෙයා තරුණේ කියලා. සම්මුතියේ නැති වෙන පස්නාට පස්සෙ තේනවා මෙයා නැති වී උපුද්දලෙක් කියලා. නැති වී ඉක්මවාක වයසට ගියාට පස්සෙ තේනවා මෙයා වයස්ගත උපුද්දලෙක් කියලා. මේ තරුණ භාවයේ මේ නැති වීමේ වයස්ගත භාවයේ එකපාරට සිදුව ධර්මයක් නෙවෙයි සිදුව දෙයක් නෙවෙයි. ඒක මොහොතෙන් මොහොතම වෙනස් වෙමින් වෙනස් වෙමින් ගිය ධර්මයක්. මේ රූප කොට මෙතින් හැම මොහොතම වෙනස් වෙමින් වෙනස් වෙමින් ගියා. දැන් මේ කුසල කර්මයේ සිටින්නෙමද පෙර යම් කිසි රූප සංඥා මේ අල්ගේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල තිබුණාම ඒ රූප එකක්වත් අද නැහැ ඒ කියන්නේ අනිත්‍ය කියා. මෙදෙසින් රූප සංඥා අනිත්‍ය කියා මේ කුසල සංඥේ සිට කිරීමේදී ඇතිවන වේදනා සංඥා නිරුද්ධ වුණා සංඥා සංකාර විඥාන කියන සිතු ස්කන්ධ ප්‍රයත් ඇති වී ගියා. මෙන්න මේ නැතිවීමේ සංස්කාර මාත්‍ර ඒකාන්තයෙන් නැතිවී යන නිසාම අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍ය දැන් අවබෝධ කරගන්න ඕනේ. කුමක් සඳහාද? මේ කටිනීවර ප්‍රයෝජාව තුනින් අත්ෝ කුසලය නිවනට දුකිරීම සඳහා. නැත්තම් ඕකෙන් ලැබෙන භවකෝප සම්පත් තමයි ඒ විගණ ඇදීදී ගැලිගදී සිටින සසරෙන් සසර දෙයයි. මේ විදිහට විකසන එකකින් ප්‍රඥා කටින් නිතුව මේ සංස්කාර ලෝකයේදී අපි බලන්න තෝරන්නේ මඩකටෝ. ඒ බැරිම තමයි ප්‍රයෝජනවත් වන්නේ. මා මේකෙන් අත්හැරි පොඩි කතාවක් කියන්න චෝල පන්තික මහා පන්තික කියලා මහාමතුරු දෙදෙනෙක් හිටියා. අයියයි මල්ලි එකම ගාථා මාස හතරක් පාඩම් කරගන්න බැරි වුණා චෝල පන්තකට. එහෙම වුණා. දැන් අපිට මේ මහා මුක්ති සාසනයෙන් වැඩක් නැහැ බුද්ධ සාසනයෙන්. අපිට ගාථා මාස හතරක්වත් පාඩම් කරගන්න බැහැ. ඵලයන් ගන්නට ඔබට මොහොත අඳා පුත්‍රයන් මහත්මයා ළඟට ගියා. පුත්‍රයන් මහත්මයා කිව්වා ඔබ බැරිද මේ මහා පන්තිකලාන නෙවේ මා වෙනුවෙන් ඔබ කරුණේ එන්න නිසා මේ සුසක දිකේ ආරගෙන රජෝ කරණම් කියලා පිරිමැදින්න. බුදුරජාණන් මහන්සේ බැලුවා මොහොතේ තියෙන උපනිෂ්ඨේ සම්පත්තිය. ඒ උපනිෂ්ඨේ සම්පත්තියට යෝග්‍ය වෙන පරිදි උන්වහන්සේ ඉදාගේ සම්මතාණය ඒ කුල පන්තකට දුන්නා. සිතික වේලාවකට මේ දිකේ ලැබිලි වෙන්නට පටන් ගත්තා පිරිසුදු භාවයේ අනිත්‍යද ගියා. එන්න මේ කී රූපයේ විදර්ශනා ඥාන පහළ වෙන්නට පටන් ගත්තා. ඒ කිනුතර ඥානන් මහන්සිය ප්‍රකාශ කළා මේ සුදුසු භාවයේ කියන්නේ මේ පිටින් වෙන දූරින මෙරෙහි දුක්ඛ කිනුති භාවයේ කියන්නේ සිටි රාගයේ ක්ලේශය දේශයේ කිනුති භාවයක් මෝහයේ කිනුති භාවයක් මේ ආදී වශයෙන් ධම්මේ දේශනා කළොත් චූල පංච ධාමතුව මාස හතරක් ගාථාව පාඩම් කරගන්නට බැරි වුණත් අභිඥාසයි ගම රහත් භාවයේ පත් වුණා. මොකද්ද ඒකට උපනිෂ්ඨේ වුණේ? මොහු ඉස්සර ආත්මයක රැඳී කියලා නැගෙන ඇටෙක් සිට අනකොට සහගිය දැම්මා සුදුගෙඩි බෑල්ලක් කරගෙන රේස්සක් කරගෙන දහගිය පිට දැම්මා. සිදු දැම්මාට පස්සෙ සුදුගෙඩි කෑවල ඒ සුදු රේස්සුව සීතු භාගයට පත් වුණා. එහිදී ඔහුට අනිත්‍ය සංඥාව මත වුණා. අනේ මේක අනිත්‍යයි නේද? මේක නිත්‍ය නෙවෙයි නේද කියලා. මෙන්න මේ දෙයින් අති කරගත්තු අනිත්‍ය සංඥාව තමයි ඒ මොසල ජානන් මහන්සේගේ පාමලදී උපයෝගී වුණේ උපනිෂ්ඨේ වුණේ මහරහත් භාවයේ ලැබීමෙන්. එමෙසා මේ තුනක් අයතුන් කටින් ධාර්මයේ මෙලෙස අනිත්‍ය වචන දෙලපාන අනිත්‍ය දර්ශනයක් මෙලෙසින් සිත් තුළ ඇතිකරගත් ගානම් එදා චූලපන්තකට සිදු ආකාරයෙන්ම අවදාන හොදවතික අනිත්‍ය ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඒකෙන්න අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඒකෙන්න චතුරාර්ය සත්‍ය දැකීමට ඒ මඟින්ම නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට හැකියාව හත් වෙනවා ඇති. එතකොට මේ කටින පෝජාව කිරීමේ සිදුව සියලෝම රූපස්කන්ධත් ඒ වගේම නාමස්කන්ධ සංඛ්‍යාත වේදනා සංඥා සංඛාර විඥාන කියන සතු ස්කන්ධත් ඔක්කොම අනිත්‍යක ගියා. මෙන්න මේ අනිත්‍යකදී රූප කොට මේ අනිත්‍යකදී නාම කොට තමයි මේ පින්වත් අය අල්ලාගෙන කටයුතු කරේ මමය මම මේ කින කරනවා මම මේ කින කරනවා මම මේ කින කරනවා කියන. දැන් හිතන්න මේ අනිත්‍යකදී නාම කොට අනිත්‍යකදී රූප කොට තමයි මම. මේ වැරදි දෘෂ්ටිය දැන් පහස්තාවන සීතන. ඒ තමයි මම. දැන් මේ නාමස්කන්ධයක් මේ රූපස්කන්ධයක් මෙලෙසින් නැති වී අනිත්‍යට ගියාටපස්සෙ කලින්මකම මම පවතිනවාද සිටිනවාද නැත්නම් නැති වී යනවාද අනිත්‍යට කියන නාම රූප කොට මම නම් මේ නාම රූප ධර්මයන් අනිත්‍යට ගියාටපස්සෙ මගේ බවත් මම බවත් සම්පූර්ණයෙන්ම ගිලිහී යනවා මේ අනිත්‍ය දුකම මේ සංස්කාර තුළ මම කියලා ආත්මයක් කියලා ගැනීමට කිසිම ප්‍රේතයක් උතුරවන්නේ නැහැ එබැවින් මේ සංස්කාර අනාත්මයි කියලා දැන් අවබෝධ කරගන්න. මෙන්න මේ අනිත්‍ය දර්ශනය මේ අනාත්ම දර්ශනය අපේ හදතුලින් මතුවන්නට වන මේ කුසලයේ තුළින් ගම්දාව දවසක නිවන අපි බලාපොරොත්තු වෙනවා නම් ලබා ගැනීමට මේ ආකාරයෙන් මේක අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ අනිත් පැත්තේ මේක දුකක් වශයෙන් දකින්නට වන අපි මේක මහා හොඳ කුසලයක් කියලා අට මහා කුසලයෙන් තියෙන ගුණම කුසලයෙන් කියලා ඉදිකට සුභක් සුභක් ගානින්න ත්‍ක්රවත් සම්පත් ලබා දෙන කුසලයක් කියලා අභිනන්දනය කරන ආස්ථාද කරන්නේ මහා ලොකු දෙයක් කරලා කියා කිව්වට මේ කුසලයේ ඒකාන්ත වශයෙන් දුකක් මේ ධාමයේ දින සම්බන්ධයෙන් මේ තුනත් අය යම් සිදු ක්‍රියාවක් සිදු කළා නම් ඒ ක්‍රියාව සිදු කරන සෑම වෙලාවක නැතුනේ එකක් නෙමෙයි දුකක් මේ කුසල ශක්තිය නිසා යම් කිසි භවයක යම් කිසි ධාතික නැවත උපදිනවා නම් ඒ උපදිනම ඒකාන්තයෙන් දුකේ මුල දුක්ඛ මූලය දුක්ඛ සම්පේ ශක්තිය කියනවා. අපි මේ ලෝකයේ ඉස්සල්ලාම මෞකසිත ජීවනයේ අන්තිමක නිසා නෙවෙයි පෙර නැගෙන ආත්මයේදී නැගෙන අමොහේදී කුසල කර්මයක් අපි විසින් කරපු කුසල කර්මයක් සිහිපත් වෙන නිසා ඒ කුසල කර්මයේ විපාක වශයෙන් අපි මේ ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් මෙලෙස දිනුනේ. දැන් මේ ලෝකයේ විඳිනතා දුක් විඳිනවා. කායික දුක් විඳිනවා, මානසික දුක් විඳිනවා, අනුන්ගේ සිදුවන දුක් වලට අපි බඳුන් වෙනවා, නොයෙක් ආකාරයේ ස්වාභාවික ධර්ම වලින් සිදුවන දුක් වලට අපිට බඳුන් වන්නට සිදු වෙනවා. ජාති දුකට අමතරව ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් අපකරා වෙනවා. මේ මහා දුක්ඛ කින්දේ මේ මහා දුක් ගුලිය ලබා දුන්නේ කුමක් නිසාද? අර මරණ මොහොතේදී ගියාදී සිහිනුණු පුණ්‍ය ශක්තිය නිසා. ඒකේ විපාක වශයෙන් ජාතිගේ දුක්ඛ අජාති දුක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරා මේ පුණ්‍ය ශක්තියෙන් යම් කිසි ධාතියක් වෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම ජාතිගේ දුක්ඛ දුකක් මේ කුසලයේ ඒකාන්ත දුකක්. ඒක දැනෙන්නට ඕන. ඒ මේ කුසලයේ තුන යම් කිසි විපාකයක් ලැබෙන විට මේ කුසලයේ තුන යම් කිසි භවෝග සම්පත් ලැබෙන විට ඒවට ඇනලා ඒවට බෙදලා නැත්නම් ඒවට උත්සන්නවගේ බැදිලා කටයුතු කළොත් සමහර විට ප්‍රේත ලෝකවලටයි සැලකෙන යන්නේ. සමහර විට සීසන් ලෝකයේ දැකීම වෙන්නේ නැත්නම් සතර පායේ උපදින්නට සිදුවන්නේ. ඒකම සිදුවන්නේ මොකද්ද? ඒකත් මහා දුකක්. කුසලයේ නිසා අනාගතයේදී විපාක සත්‍ය ලැබෙනවා. ඒ විපාක සත්‍ය නැවත කුසලයක් බවට පත් වෙනවා. ඒ කුසලයෙන් නැවත විපාක ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක, සෝත විපාක, මේක නිමක් නොවන අනන්තයට යන ප්‍රේකාදිකක් වගේ සිදුවන දෙයක්. ඒකයි සංසාරයේ අගක් බලක් කියලා දක්නට නැති. මෙවැනි අනන්තක්ම අනන්තක සංසාරයේ මෙදසාපි දුක් නිදලා ආවා. මේක සත්‍යයේ පිළිෙන අපට අනන්ත ප්‍රමාණ කාලයක් තිස්සේ දුක් නිදින්නට සිදුනා ධාතියන් ධාතියට ගමන් කරන. එම නිසා මේ කුසලයේ විකාන්තයෙන් දුකක් වශයෙන් අවබෝධ කරගන්න ඕන. ආස්කාද නොකලියොත්ක් අභිනන්දනයේ නොකලියොත්ක් කියලා වටහා ගන්න ඕන. මේකෙන් අදහස් කරන්නේ නැහැ කුසල් කරන්නේ පහ කියලා. කුසල් කිරීම වෙන දෙයක්. කුසල් කිරීමෙන් සිදුවන කර්තව්‍ය අවබෝධ කර ගැනීම තවත් ධර්මයක්. ඒක දෙකම අපට අවශ්‍යයි. නිවන් නම් අපට කුසල් අවශ්‍ය වෙනවා. කුසල් කරන්නට පා කියන එක නෙවෙයි. මෙතන සිදුවන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වන නිසා පුඤ්ඤා සංඛාරා පුඤ්ඤා සංඛාරා ආනිජා සංඛාර සිදු කරනවා. පින් කරනවා පව් කරනවා ඥාන උපදවන්නේ. අසුපතින් ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව. අවිද්‍යාව යම් තාක්ෂේ ඒකාත්ම සංහාවක් තියෙනවා මම කියන හැඟීමක් තියෙනවා. ඒ මම කියන හැඟීම සංහාව අවිද්‍යාව තිබෙන තාක්කල් අපි සත්‍යෙම ගෙනවා. අන්න ඒ නිසා මේ කුසලය අපසිත කළ මේ කුසලය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ මේ ආකාරය. ඉති අවබෝධ කරගත්තා නම් මේ කෙනාට ඇයට මේ ත්‍රිලක්ෂණයේ කෙරෙහි මේ මානසිකාර මෙහෙයීම තුළින් ඇති වූ උපසල ඡන්දේ ඒකාන්ත වශයෙන් නිවන් ලබා ගැනීමට හේතු වන කුසලයක් වනාට කිසිම සැකයක් නැහැ. අනිත් පැත්තෙන් මේ කුසලය හේතුඵල දෙකක් වෙනා කුසලයේ කරපු කෙනෙක් නැහැ. උදේ විපාක භුක්තින කෙනෙක් නැහැ කියන කප්පේ අවබෝධ කරගන්න ඕනේ. අපි කුසල සිදු කළා, කඩන සීවර පූජාවක් කළා, නොඑක ආකාර සායිත කුසියා සිදු කළා. අපි යම් කිසි මේ කඩදාමයේ දීම සම්බන්ධ යම් කිසි කායික ක්‍රියාවක් සිදු කළා නම් ඒ සිදු වෙන්නේ කොහොමද? මේ කායික ක්‍රියාව කිරීමට සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වෙච්ච නිසා අපි කායික ක්‍රියාව කරනවා. උදාහරණයක් අපේ තුමෝ මේ බදුවක් ගන්නට කඩේ යන්න ඕනේ කටිනේ සුද්ද පූජා කරන්න. ඒ සිත පහළ වෙච්ච නිසා ඉතින් කඩේට සමාන කරනවා කායික ක්‍රියාව සිදු කරනවා මිලදී ගන්න අය ඔක්කොම කායික ක්‍රියා. මෙහාට ගිනවා ඒවත් කායික ක්‍රියා. ඒ කායික ක්‍රියා කිරීමට සිදු වුණේ හේතුම අනුකිටුවක් නිසා නෙවෙයි. මේ ක්‍රියාව කිරීමට ඕනේ කියලා හිතන සිත. එතකොට විශේෂයෙන්ම ඒ කායික ක්‍රියා සිදුවීමේදී ප්‍රමුඛ වූයේ අපේ සිත තුළ පහළ වන චේතනාව. චේතනාව ප්‍රමුඛ වූ යන්තම් සායිතික ධර්ම අපේ සිත් තුළ ඇති වුණා නම් ඒ සිතින් ඇතිවීම තුළමයි අපේ නෝදාමයේ දෙන සම්බන්ධයෙන් සිදු කළ සෑම ක්‍රියාවලියක්ම සිදු කළේ කායික ක්‍රියාවන්. මේ කායික ක්‍රියාව සිදු කිරීම තුළින් ඇත්ත වශයෙන්ම සිදු වුණේ අන්න කිසිවක් නෙවෙයි. ඒක මානසික සිටිවිලි ඇතිවෙනකොට ඒකට අනුසාරයෙන් කායික රූප කලාප ඇති නැති 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 කියන බවයි තිබුණේ. ගන්නට හිතනකොට ඒ යෑමේ සිටිවිලිට අනුකූලව චිත්ත ක්‍රිය භාවය තහතෙන් උපන් රූප කලාප එහාට මෙහාට ඒ එහායින් මෙහායින් පහළ වීම තමයි යෑම කියලා සිදුණේ. මේ විදිහට සෑම ක්‍රියාවක් කායික ක්‍රියාවක් සිදු කරන විටම අපේ කය ක්‍රියාත්මක වුණේ කයට සිතට අනුකූලව සිතින් උපන් සිතින් නිපන් චිත්තජ ක්‍රිය වායු ධාතුවට අනුකූලව. එතකොට අප සිතේ සියලුම කායික ක්‍රියා මොකද්ද? කායික ක්‍රියාව ප්‍රතිඵලයක්. ඵලයක්. ඒකේ හේතුව මෙන්න මේ චිත්තජ මේ කයට චේතනාව ප්‍රමුඛ චෛතසිකයන් චෛතසිකයන්ගේ පහළ වීම. මෙතන හේතුවක් හා ඵලයක් තියෙනවා. මේ හේතුව ඇතිවීමත් මේ ඵලයේ ඇතිවීමත් හැර කායික ක්‍රියා අතික කිරීම තුළ වෙන කිසිවක් සිදුවෙලා නැහැ. මේ හේතුඵල දෙක දකින්න තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් යම් කිසි වචනයක් පිළිකලා නම් ඒ දේ සිදුවන්නේ මොකද්ද? වචන කතා කරන්නට නම් අපට මේ සංකාන තුළ විතක් ප්‍රචාර බලාගෙන යන්න ඕන. අප වචන පිටකරන්නේ වචන පිළිකරන්නට සිටුන නිසා හිතන්නේ හිතන්නේ නැත්නම් හිතෙන්නේ නැත්නම් අපි වචන පිට කරන්නේ නැහැ. වචන පිට කිරීම තුළ සිදුවන්නේ අනුසිතාව නෙවේ. අර ඒ වචන පිට කිරීමට සම්බන්ධ වූ නැත්නම් වචන පිට කිරීමට ඕනෑකම දැක්වුවා වූ චේතනාව ප්‍රමුඛ වූ අන්‍ය සායිතික ධර්ම සිත තුළ පහළ වී යාම පමණයි. ඒ කියන්නේ වචනයක් පිට කරන්නට සිතක් පහළ වුණේ නැත්නම් අපි වචන පිට කරන්නේ නැහැ. වචනය එතකොට ඵලයක්. වචනය පිටකිරීමට හේතු චේතනාව ප්‍රමුඛ වූ චේතනාව ප්‍රධාන වූ අනිකුත් සියලුම චිත්ත සංස්කාර හේතු වෙනවා. මෙතනක් තියෙන්නේ හේතුවක් හා ඵලයක්. හේතුවක් ඇති වුණා නැති වුණා ඵලයක් ඇති වුණා නැති වුණා. ඊට අමතරව අපි මානසික ක්‍රියා සිදු කළා නම් මේ ධාර්මයේ ධර්ම සම්බන්ධයෙන් ඉන්ති සිදුවන්නේ සමග්ද අපේ සිත තුළ නාම මාත්‍ර සිතිවිද මාත්‍ර ඇති වී නැති වී යාම පමණයි. ඒකත් හේතුක ඵලයක්. මේ කායික ක්‍රියා මේ වාචික ක්‍රියා සියල්ල මේකොට චේතනාව ප්‍රමුඛව අනිත්‍යයි දන්න හිත තුළ පහළ වී යාම පමණයි. මේක දැන් තේරුම් ගන්න. මානසික ක්‍රියා අපගේ හිත තුළ පහළ වූ චේතනාව සහිත චේතනාව ප්‍රධාන වූ වෙනත් දෙයක් දන්න ඇති වී නැති යාම පමණයි. එතකොට මේ ප්‍රතිලෝ කිරීම සම්බන්ධයෙන් යම් කිසි කායක වාස්තු මානසික ක්‍රියාවක් කළා නම් පරමාර්ථ වශයෙන් සිදු වී ඇත්තේ අංකිකවත් නෙවෙයි. චේතනාව අධිපතියෝ චේතනාව ප්‍රමුඛෝ සිටිවිලි රාශියක් ඇති වී නැති වී යාම පමණයි. ඒ සිටිවිලි ඇති වී නැති වී යාමට හේතුවක් තිබුණා කුමක්ද හේතුව? අවිද්‍ය අපත්‍ය සංඛාරා අවිද්‍ය උපසතින් ක්‍රියාත්මක වන නිසා අවිද්‍යාව හේතු නිසා හේතු වෙන නිසා පත්‍ය වෙන නිසා මෙවැනි චේතනාව සම්පරිත වෙච්චි ඒකයිසිකල වෙනත් සිද්ධායකක ධර්මයන් පහළ වුණා. එතන සිටියෙන්නේ හේතුවක් ඵලයක්. මෙන්න මේ හේතුඵල දෙක කෙනෙක් අපි කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් මේ කදින පූජාව පිළිගැනීම තුළින් සිදු වූ කුසලයේ සිදු කිරීමේදී අපට ඇති වුණේ මේ හේතුඵල දෙකක් වෙන වෙන දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගන්නට පුළුවන් නම් නානම් ඒ අවබෝධය ඒකාන්ත වශයෙන්ම ජීවනට හේතු වෙනවා අපිටත් වෙනවා. මේ කායික වාචික මානසික ක්‍රියා සිදු කිරීමේදී අපගේ සංසාර තුළ චේතනාව ඇති වුණා ඒක සම්බන්ධව වෙනස් සිදුවිලි ඇති වුණා නැති වුණා. මෙම සිදු කළ පුද්ගලයේ සිටිනවා. මේ කුසල කර්මයේ කවුද සිදු කළේ? ඒකයි දැන් අපි බලන්න තෝරන්නේ. කඨින පීවර පූජාව සිදු කළේ කවුද? රූපස්කන්ධයේ තියෙන පඨවි ධාතුව මේ කඨින පින්කම කළාද? අපි ඊටදී පහසින් කතා කරමුකෝ. මේ බඩ ඇතුලේ තියෙන අසුචි මේ කඨින පින්කම සිදු කළාද? බඩ ඇතුලේ තියෙන වමන කඨින පින්කම සිදු කළාද? නැත්තම් බඩවැල් නැත්තම් මෝත්‍රා නැත්තම් ලේ නැත්තම් ඇට නැත්තම් කෙස් නැත්තම් ලොම් නිය මේවා කටින් කුණකම සිදු කරාද? කවදාවත් නෑ මේවා ධාතු මාත්‍ර විතරයි ඒවට සිටීමේ හැකියාවක් නෑ. සිටීමේ ශක්තියක් ඒකයි නෑ ධාතු වලට නෑ. ඒවාට කුසලයක් සිදු කරන්නට බෑ අකුසලයක් සිදු කරන්නට බෑ. මේක තවත් සියුම් වශයෙන් බැලුවොත් අපේ රූප කොටේ තියෙන පටලී ධාතුව සතගතිය මුදු ගතිය මේක සහේ විතරයි. අපේ ඇඟේ තියෙන ආපෝ ගතිය සෙන්සොටෝනිය ගහදී වනි ආපෝ ගතිය මේ කුසලයේ සිදු කළාද? අපේ ඇඟේ තියෙන රස්න ගතිය දීඩෝ ගතිය මේ කුසලයේ සිදු කළාද? අපේ ඇඟේ තියෙන වායෝ ගතිය මේ කුසලයේ සිදු කළාද? පටලී ආපෝ තීජෝ ආයෝ කියන කොටස් හතරෙක කුසලයක් හෝ අකුසලයක් කියන්නේ ශක්තියක් නෑ. මේ කුසලයේ රූපස්කන්ධය විතුම් කරන ලද්දක් නෙමෙයි ඒක නිසා. මොකද හේතුව රූපස්කන්ධය කියන්නේ අම්පිකක් නෙවෙයි පටලී ආපෝ තීජෝ ආයෝ කියන ධාතු අතරින් නිර්මිත වූ ධාතු මාත්‍රයක් පමණක් වෙන නිසා. මේ කප්පේ බලන්න ඕන. මේකදී එහෙනම් කුසලයේ සිදු කළේ අපේ වේදනාවද? දුක් වේදනාවක් ඇති වුණා නැති වුණා සුඛ වේදනාවක් ඇති වුණා නැති වුණා නැත්නම් මඳහත් වේදනාවක් ඇති වුණා නැති වුණා මේ විතරපන්නේ සිදු කිරීමේදී වේදනාවේ කර්තව්‍ය විඳීම පමණයි කුසල් අකුසල් සිදු කිරීම නෙවෙයි වේදනාවට කුසල් අකුසල් සිදු කරන්නට පුළුවන් කමක් නැහැ. කවර වේදනාවක් මේ කුසලයේ සිදු කිරීම සම්බන්ධයෙන් සිදු වුණත් ඒ කිසිම වේදනාවක් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. වේදනාවෙන් කුසලපන්නේ සිදු කෙරේ නැහැ. එහෙනම් අපගේ సంతාන තුළ පවතින නොඑකාකාර හැඟීම් මේකයි කුසල සංස්කාරයේ සිදු කළාද මේවා මේ එක එක රූප දකින්කොට ඒ රූප සංඥා පහළ වෙනවා මේවා අතපිටරේ මේවා කුටියේ මේවා මේ බඩුවේ තුන මේ ආකාර සංඥා තියෙනවා ඒ සංඥා කුසලයේ සිටිනි මාත්‍ර පමණයි නැත්තම් මේ කුසල සුසුකිනු සම්බන්ධයෙන් යම් යම් වචනයන් කොටසක් සංඥා වෙනවා ඒ කුසල සාහනේ ඒ කුසලයටගත්තු කුසල කන්නේ සුසුකිනුටගත්තු භාණ්ඩවල යම් සුමදක් දෙනවා නම් එතකොට දාන සංඥා ඇති වුණා බන්ධ සංඥා ඇති වෙනවා මේ ආකාරයෙන්ම තුන් සංඥා වලට මේ කුසලයේ සුසුකිනුන්නට පුළුවන්කම තියෙනවා. සංඥාව කියන්නේ හැඟීම් මාත්‍රයක් පමණයි අපිට දැනුම් ස්වරූපයක් පමණයි ඒකේ කුසල කිරීමට හැකියාවක් ඒක නැහැ ඒකත් කුසල සිදු කරේ නැහැ. විඥාන ස්කන්ධ ගැන අපි කතා කරොත් මොකද්ද විඥාන ස්කන්ධ කියන්නේ? ඇහැට රූප දැකලා අපේ මේ බඩු දක්සු බඩු දැකලා රූප දැකලා අපේ විඥාන පහළ වෙන ඇයි පහළ වෙන සිත. ඒ වගේම කනේ පහළ වෙන සිත, නාසයේ පහළ වෙන සිත, දිවේ පහළ වෙන සිත, කයේ පහළ වෙන සිත ඇති වෙනවා මේ කාය මේ කියපු විඥාන පහ. පුතල් කරන්නට පුළුවන් සත්‍ය දේවල්ද ඇතුළේ තමාම නැති වී යන ධර්මද? මේ විඥාන ස්කන්ධයේ නීතිපු විඥාන සමග කිසිම කුසලයක් කිරීමේ ශක්තියක් නැහැ. ඇතුණු ගමන් නැතිුගිය විපාක ශක්තියක් පමණයි මේ විඥාන ධාතු. එහෙමත් කුසල් කරේ. දැන් කවුද කුසල් කළා කියලා ගන්නට කියන්නේ? සංස්කාර ස්කන්ධය පමණයි. හිතේ තියෙන ප්‍රඥාව හරි අලෝපේ අදෝසේ යමෝයේ මේ ඔක්කොම ප්‍රඥා ස්කන්ධනේ සංස්කාර ස්කන්ධයයි දේවල්. මේ සංස්කාර ස්කන්ධයේ මේ කුසලයේ සිදු කරේ කියලා දැන් නිගමනයකට බහින්නට පුළුවන්. මේ සංස්කාර ස්කන්ධයේ කුසල සිදු කළාද? එහෙම නැත්නම් සංස්කාර ටිකක් ඇති වෙලා නැතිලා ගියා. ඒකයි දැනගන්න ඕනේ. සංස්කාර ස්කන්ධයේ කුසල සිදු කළාද? මේ කුසලයේ සිදු කළාද? එහෙම නැත්නම් මේ කුසලයේ සිදු කිරීමේදී සංස්කාර ටිකක් ඇති වෙන්නේ නැතිලා ගියා. චිත්ත සංස්කාර නීතිය අපලා දැක්කා. චිත්ත සංස්කාර ටිකක් ඇති වෙන්නේ නැති නිදියා. කවුද මේ කුසලයේ කෙරේ? මේ කුසලයේ සිදු කිරීමේදී සිදුවන්නේ කොහොමද? චේතනාව ප්‍රමුඛෝ චේතනාව ප්‍රමුඛෝ චේතනාව ප්‍රමුඛෝ වෙනත් චිතේ කිවිල සිතිවිලි කාර්යයක් ඇති නැති යාම හැර මේ කුසලයේ සිදුවීමේදී කිල මේ කුසලයේ සිදුවීමේදී වෙනත් කිසිම ධර්මයක් පරමාර්ථ වශයෙන් පහළ වෙන්නේ නැහැ. ඒක එතකොට එහෙමනම් මේ චේතනාව ඇති නැති යාම හැර මේ කුසලයේ කරපු වෙනත් පුද්ගලයේ මේ කාර්යය සිඳල තිබෙනවා. රූප කොටේ හරි වේදනා කොටේ හරි සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පොදුවන් දලා කිසිහෙට නෑ. එහෙම නේද දැනක් ඇත්තේ නෑ. එහෙම කෙනෙක් ඇත්තේ නෑ. එහෙම ආත්මයක් ඇත්තේ නෑ. එහෙමනම් මේ කුසලයේ කරපු පුද්ගලයෙක් නෑ. මේ කුසලයේ සිදු කළා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කිසිවිලි කාර්යයක් ඇති වී නැති වී යාමට කියපු වෙනත් පර්යාය වචනයක්. වශයෙන් රූපකටේ කාදී සැසනා නාම ස්කන්ධයේ එළසින් නැති ඇති නැති නැති කියා ඒ කර මේ කුසලයේ සිදු කරපු පුද්ගලයේ නැහැ කාර්කයක් නැහැ. මෙන්න මේ සත්‍යය අවබෝධ කරගන්න ඕනේ. මේ කටින්සිංහ දානයේ තුල නිවනක් අපේක්ෂා කරනවා නැත්නම් භවෝග සම්පත් තමයි චක්‍රවර්තිය හරි මනසක්වත් කියයි. මේ කුසලයේ නැවන්න පිළිපාක දෙමින්දයි යන්නේ. මේ කුසලයේ යෙදීම නිසා සත්සංග විපාක දෙන දෙනවා ප්‍රවෘත්ති විපාක දෙන දෙනවා අපිට බොහෝ භවෝග සම්පත් ලැබෙනවා ඉස්සාරමුණ ලැබෙනවා සත් සම්පත් ලැබෙනවා චක්‍රවර්ති සාර්ථක සම්පත් ලැබෙනවා ඒ වගේම සත්‍යම රජකම් ලැබෙනවා මේ ආදී රොයෙක් සාකාර සත් සම්පත් ඉදිරියේදී ලැබෙනවා කවුද මේවා භුක්ති විඳිනවා ඒකයි ඊළඟට දැනගන්න ඕනේ මේ කුසලයේ කරපු කෙනෙක් නැහැ කාර්යයක් නැහැ. එහෙමනම් කුසලයේ භුක්ති විඳින්නේ කවුද? මේ කුසලයේ අනාගතයේදී දිව්‍යයේ භුක්තියෙන්ද මේ කුසලෙන් ලැබෙන්නේ කාන්ත වශයෙන් කාමාශයේ විතර විපාක, දිව්‍ය ලෝක අනන්ත ලෝක වල සතර සංපත්, ඒ සෑම දෙවියෙකුටම සෑම මිනිසෙකුටම රූප ස්කන්ධයක් තියෙනවා, වේදනා ස්කන්ධයක් තියෙනවා, සංඥා සංඛාර විඥාන කියන අනිත් ස්කන්ධයක් තියෙනවා. මේ කාමාවට රූපයේ ප්‍රතිසංයෝග කෞති විපාක දෙනදෙනු මේ කුසලයේ විපාක දෙන විට කවුද මේ විපාකයේ අත්දකින්නේ කවුද මේ විපාකයේ භුක්ති විඳින්නේ අපේ රූප කොට අපේ රූපකත් සංදී තියෙන පටලී ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් මේ පුණ්‍ය කර්මයෙන් සිදු කළේ නැහැ කියලා අප කන්නේ ප්‍රකාශ කරනවා. එලෙසින්ම මතු අනාගතයේදී යම් කිසි රූපස්කන්ධයක් අපිට පහළ වෙනවා නම් ඒ රූපස්කන්ධය සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා නිදින්නේ නැහැ. ඒ වාට නිදීමේ ශක්තියක් නැහැ ධාත මාත්‍ර පමණයි. රූපේ රූප කොටේ කියන පඨවි ආශෝ තේජෝ වායෝ කියන ධාත මාත්‍රක සැප දුක් නිදින්නට පුළුවන් නම් මේ මේකට පුළුවන් සැප දුක් නිදින්නට. හේතුව මේ සිත්යේ පඨවි ආශෝ තේජෝ වායෝ කියන ධාත මාත්‍රක. අපි සැප දුක් නිදිනවා කියලා නිදින්නේ මොකක් තීරණ නිසාද? අපේ සිතක් පවතින නිසා නාම ධර්ම පවතින නිසා. මේ නාම ධර්මයේ ප්‍රවැත්මක් නැත්නම් සුඛ දුක්ඛ විපාක දෙකම කොතනකවත් පවතින්නේ නැහැ. එතකොට මේ කුසලයේ යම්කිසි සැප වේදනාවක් නිදිනව නම් නැත්නම් ඒකට ඇලිලා ඒකට සංහාවක් ඇති කරන යම්කිසි සංස්කාරයක් දැන් කරගන්නවා නම් ඒ කුසල විපාක සත්‍යයෙන් ලැබෙන නොයෙක් නොයෙක් කර්මන හඳුනාගෙන ඇති කරගන්නවා නම් යම්කිසි විඥාන පරම්පරාවක් ඇති වෙනවා නම් ඒ ඔක්කොම කවුද ඒ ඔක්කොම කුමක්ද? අපි කියමු මේකෙන් දැන් මොන සැප වේදනා බිනදෙන තැනක ඉඳලා සැප සම්පත් භුක්ති වෙනවා. මේ සැප වේදනා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එච්චර. ඉන්නේ කියනකොට සැප වේදනා අත එකක්වත් අපිට නැහැ. ගියාත්ම ගැන කියන්න දෙයක් නැහැ. ඉන්නේ නෙවි වට උදේ ඉඳන් සැපක්වත් දුක්වත් නෙමෝදෙන යනවා ඉඳන් නෙමෙයි. අනාගතයේදී මේකේ මේ කුසල විපාක සත්‍ය යම් කිසි සැප දුක් වේදනාවක් විඳින්න සිටිනා නම් ඒ විපාක වේදනාවල සිටින දෙයක් වුන නොවේකමයි. ඇතිවීම නැතිවීම යාම කොමන. මේ වේදනා බිඳි වේදනාවක් ඇතිවීම කර මේ වේදනාව බිඳින පුද්ගලයේ මේ රූපස්කන්ධය නැහැ. රූපස්කන්ධය නිකන් කලින්ම පැහැදිලිව පවතින ධර්මයක්. ඒ රූපස්කන්ධය තුළ වේදනාව භුක්ති විඳින වේදනාව අනුභව කරන පුද්ගලයේ ධර්මත නැහැ ආඥාවක් ගන්නෙත් නැහැ. ඒ වගේම සංඥා වේදනාව භුක්ති විඳින්නෙත් නැහැ සංස්කාර භුක්ති විඳින්නෙත් නැහැ විඥාන වේදනාව අනුභව කරන්නෙත් නැහැ. වේදනාව ඇති වූ නැති වී යනවා. ඒ හැද ඒ වේදනාව අත්දකින පුද්ගලයෙක් නම් වේදනාව විඳින පුද්ගලයෙක් වේදකේ සදාට දක්නට ලැබෙන්නේ නැහැ. ඒකෙන් නම් කිසිම සංඥාවක් ඇති වෙනවා නම් මේ කුසල විපාකයේ කුසල විපාක වශයෙන් ඒ සංඥා හඳුනා ගැනීම ඇති වී නැති වී යන ධර්ම නාම ආස්ත්‍ර ධර්ම. ඒ හඳුනාගත් පුද්ගලෝ කියලා පිටුවට ඉන්නයි කියන ආත්ම තියෙනයි කියලා හිතුවට හඳුනා ගැනීමක් පවතින නමුත් හඳුනාගත්තු පුද්ගලයෙක් දක්නට නැහැ. අපේ මේ මේකේ තියෙන කැටි කෝඩ් එක නැත්නම් මේ මයික් එක දෙයක් අපි හඳුනා ගන්නවා. අපේ සිතුනේ හඳුනා ගැනීම ඇති වෙනවා. මේ හඳුනා ගැනීම ඇති නැති වී යාම හැර මෙතන වෙන කිසිම ධර්මයක් නැහැ. මේ හඳුනා ගැනීම හඳුනාගත්තු පුද්ගලයෙක් නෙවෙයි. මේ හඳුනා ගැනීමමයි අපි පුද්ගලයෙක් කියලා අල්ලගන්නේ. අන්නේ වැඩි අවබෝධය ඉවත් වුණා නම් හඳුනා ගැනීම ඇති වී නැති වී යනවා. ඒ හැර හඳුනාගත්තු පුද්ගලයේ ආත්මයක් ඉස්ත්‍රියක් කුසෙක් නැහැ කියන අවබෝධයක් ඉන්නට ඕන. ඒ වගේම ඒ කුසලයේ තුන යම්කිසි විඥානයක් පහළ වුණා නම් ඒ විඥානය ඇති වූ නැති වූ යන නාම මාත්‍ර විතරයි ඒ විඥාන ඇති කර ගන්න විචාරණය කරන පුද්ගලයේ ආත්මයක් දක්නට නැහැ. ඒ කුසලයේ තුන යම්කිසි සංස්කාරයක් තියෙනවා නම් මේ කුසලයේ සිදු කිරීමේදී ඇති වෙන චිත්ත සංස්කාර වගේම ඒ සංස්කාර චිත්ත තුළ ඇති වී නැති වී යන චිත්ත සංස්කාර වෙන ඒවා ඇති කරන ආත්ම දක්නට නැහැ. මේ කුසලයේ සිදු කරපු කුසලයේ කාර්යයක් නැතුව තේම මේ කුසලයේ ප්‍රතිපාත වශයෙන් ප්‍රතිපාත භුක්ති විඳින ආත්මයකුත් නැහැ සත්‍යයකුත් නැහැ ගැණයකුත් නැහැ බුද්ධයෙකුත් නැහැ වේදකෙත් නැහැ. මෙන්න මේ කුසලයේ සිදු කළ කෙනෙකුත් නැති බවත් මේ කුසලයේ ඵල විපාක භුක්ති විඳින කෙනෙක් නැති බවත් අවබෝධ කරගන්නට පුළුවන් නම් කෙනෙකුට මේ කුසලයේ සිදීමේදී හේතුඵල දෙකක් ඇති වී නැති වී යාම හැර අන්තියක් සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ විපාක සත්‍ය බුද්ධ නිදින කොටත් හේතුඵල දෙකක් ඇති වී නැති වී යාම හැර අන්තියක් නැහැ කියන එක අවබෝධ කරගන්නට හැකි වූ විට මේ කුසලයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ වූ වාසියෙන් අනාගතයේදී සියලුම සංස්කාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් සත්‍යත්‍ය කරගන්නට පුළුවන් වූ විට අපට පුළුවන් වෙනවා මේ සියලුම සංස්කාර අතරරි දාලා අමා මහ නිවන සැලකීමට. මේ අප යන්නේ නිවන්මඟ. අපි යන්නේ සංසාර මාර්ගයේ නෙවෙයි සතර දික්ඛාසන මාර්ගයේ නෙවෙයි. එම නිසායි අපි මේ නිවන්මඟට යොමු කරලා මේ කඩිනාන් සංස් දේශනාව මෙලෙසින් නිම කරන්නට අදහස් කළේ. එම නිසා මේ දිනවත් අය කල්පනා කරන්න මේ කුසලයේ අනිත්‍ය දෙයක්ද දුක්ඛ දෙයක්ද අනාත්ම දෙයක්ද. මේ කුසලයේ සිදුවීමේදී හේතු බල දෙකක් ඇති වීම නැති යාම හැර අනුකින් දෙයක් සිදුවන්නේ නැතේ. මේ කුසලයේ සිදු කර ඉස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නැත සත්‍යයක් නැත ආත්මයක් නැත. මේ පුරුෂයා මේ කුසලයේ විපාක ශක්තිය බුද්ධි විදින ආත්මයක් මතුවනාගතේ ඇතිවන්නේ නැත ඉස්ත්‍රිය පුරුෂ භාවයක් ඇතිවන්නේ නැත. පරමාර්ථ වශයෙන් ස්වરૂපයේ කෝකයි. මෙන්න මේ தත්ත්වය හරියට අවබෝධ කරගත්තා නම් අපට පුළුවන් මේ සිතන தත්ත්වයේ තුනින්ම නිවන සාක්ෂාත් කරගැනීමට. මේදී මේ කුසලයේ සිදු කිරීමේ දියුක්තෝනේ සංස්කාර මාත්‍ර. මේ කුසලයෙන් ඇතිවන ප්‍රතිඵල භුක්ති විඳින කොට ඇතිවන්නේ සංස්කාර මාත්‍ර. මේ ප්‍රධාන දේශනාව අහන විට මේ කින්වත් අයගේ මගේ සංකාන තුළ ඇතිවන්නේ සංස්කාර මාත්‍ර. මේ සියලුම සංස්කාරය ඒකාන්තයෙන්ම අනිත්‍යයි ඒකාන්තයෙන්ම දුකයි ඒකාන්තයෙන්ම අනාත්මයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සංස්කාර ලෝකේ තමයි දුක්ඛ සත්‍යය කියලා අපි ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යය. මේ අනිත්‍ය දුක්ඛ ආත්ම සංස්කාර කියන යම්කි ඇලීමක් පවතිනවා නම් යම්කි බැඳීමක් පවතිනවා නම් යම්කි ආස්වාදයක් පවතිනවා නම් යම්කි අභිනන්දනයක් පවතිනවා නම් ඒක දුක්ඛ සමුදය සත්‍යයයි. මේ සියල්ලම ප්‍රහාණය කළ යුතු කියන හැඟීමක් ඇති වෙනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක් සිදු වෙනවා නම් ඒක දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවේ සත්‍යයයි. මේ සියලුම සත්‍යයන් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමී පටිපදා සත්‍ය කියන්නේ අන්තික වශයෙන් ඒවත් සංස්කාර මාත්‍රයයි. දැන් මේ බණහන වෙලාවේ පහළේ ඇති නැති නැති කියන්නේ සංස්කාර මාත්‍රය වෙන කිසිවක් නැතිය. මෙන්න මේ සියලුම සංස්කාර සම්පූර්ණයෙන්ම පහනක් නෙවනා කියලා නිවි යනවා නම් නිවෘත වෙනවා නම් අන්න ඒක තමයි නිරෝධ සත්‍ය, ඒක තමයි නිර්වාණ ධාතුව. මේ ධර්මයේ සවන් කියන්නේ කුසලයෙන්. මේ පින්වත් අය මේ කඨින පූජාව කිරීමේ කුසලයෙන් ඒකාන්ත වශයෙන්ම මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ සංස්කාර ලෝකයේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, ශූන්‍යතාවය අවබෝධ කරගෙන මේ සංස්කාර සියල්ලම අතරේ සංස්කාර නිරෝධයෙන් අත්දකින්නට පුළුවන් වන්නා වූ බුදුපතිය බුදු මහරහතන් වහන්සේලාගේ මහන්සියලා විසින් නිවි සංසී ප්‍රමිනවදාලා වූ සාන්ත ලක්ෂණ වූ අමාමහ නිවන වෙන තැනීමට මේ සෑම දිනකටම එකතේන වාසනාව ශක්තිය උදා වේවා කියා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතන ඉම කරන්නම්. හොඳයි, මේ තින්වත් අය මේ දක්වා විශාල කුසල සංඥාවක් ඇත්තර දැක්කා. පදින ඉන්නේ ඉන්නවා මේ ස්ථානෙට කැමිනලා බුද්ධ බෝධි පූජා පවත්ලා ධම්මස්ස වෙන සංදීලා පදින සීවර පූජා කළා සාමික වෙනේ සාමික කරන වලට සහභාගී වෙලා ධම්මස්ස වෙන කළා. මේ අවස්ථාවේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන අඳලා කරපු සුදු හෝ දේශනාව කියන කන්දීලා මේ ආදී නෙක් සාතර කුසල කන්‍යයන් තුළින් මේ තුන්වත් ආදී විකාර කුසල සංගයත් දැනට කරගත්තා. මේ මහා කුසල සංගය සකල ලෝකවාසී දිවි දේවතා සමෝහයක්වත් අනුමෝදන් කරන සීලෝම දිවි දේවතාවන් මේ තුන් අනුමෝදන් වෙත්වා. මේ තුන් අනුමෝදන් වීමෙන් දිව්‍ය සත්‍යයට ප්‍රමෝදයට පත් වෙත්වා. ආශේ සත්‍ය ප්‍රමෝදයට පත් වන වූ සීලෝම දිව්‍ය දේවතාවරු අපවත්තානස්සා කේතා බුද්ධ සාත්‍යයන් ප්‍රතිස්වා අමාමහ මෙතන සිතා කියලා සාධකාර දෙයක් නෙමෙයි. ලයිනේ කරන මේ මහා පුණ්‍යයක් සංගයේ ලෝකයේ සිටිනා වූ සියලුම භූත කොටස් වලට අපි අනුමෝදන් කරමු. සියලුම භූතෝ මේකින් අනුමෝදන් වෙත්තා මේකින් අනුමෝදන් වීම කොහේ සියලුම භූතයෝ යම් මේකින් සුබකට පත්ියක් නම් මේ කාන්තෙන්න දුකින් දිස්සා ඕම් මේකව සම්පත්තව තවත් වැඩි දියුණු වේවා. ඕම්ට තේකවදා වූ දවසක නිවන් සැනසීමට මේ සිනේක තේම උපනිස්සේ වේවා කියලා සාධකාර දෙයක් ලැබුවෙන් දෙන්නේ. සකන්දෝ කුමාරයේ සත්‍යන්තයෙන් තින අනුමෝදන් කරන්න සියලුම සත්වෝන්යෙන් අනුමෝදන් නැත්නම් මේකින් අනුමෝදන් වීම තුළින් දුකකට පත්ිය ඇති සත්වෝ දුකින් මිදෙත්වා බියකටපත් වූ සත්වෝ බියෙන් මිදෙත්වා ශෝකයටපත් වූ සත්වෝ ශෝකයෙන් මිදෙත්වා සියලුම සත්වෝ සෝපත්ත්වා සියලුම සත්වෝ නිවන මෙන සැනසෙත්වා කියලා සාධාරණ ආත්මමන්නේ තේරගෙන ආත්මිකාදී වනන්ත ප්‍රමාණවත් දෙයේ මේ ආත්මිකාදීන් කරන්නේ තන අනුමෝදන් කරන මේ සියලුම ආත්මිකාදීන් මේ තුන් අනුමෝදන් වෙත්වා මේකින් අනුමෝදන් වීම තුළින් ඒකාන්ත වශයෙන් මේ ආත්මිකාදී වනන්ත මේකින් දුකකට පැති යත්නම් ඒ සිටින් මුදීමට මේකෙන හේතු වේවා වාසනා වේවා ඕම් විසක සම්පත්තවතා දිනු කරගෙන යන්නට මේකෙන හේතු වාසනා වේවා ඕම් දෙයෙන් මෙන්න සැනසීමට මේකෙන ඒකාන්තයෙන් උපනිෂ්ඨේ වේවා කියලා සාදුකාර දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ භාවනා මධ්‍යස්ථානයේක මානමය මහානා මධ්‍යස්ථානයේ හැදීමට මූලික කටයුතු කළ සම්තුම් මොහොතද සම්බෝධි මේ දානන්ද ස්වාමීන් වහන්සේට අප කරන ලද මේ මහා පින අනුමෝදන් කරමු. උන්වහන්සේ යම් මේ දුකකට පත් වියත් නම් මේ මම අප කරන ලබන මේ පින් අනුමෝදනාව දැක ඒ පින් අනුමෝදන වෙලා සතුටට පත් වෙලා ඒ කාන්ත වශයෙන් උන්වහන්සේ දුකින් මිදෙත්වා ඒ කාන්ත වශයෙන් උන්වහන්සේගේ සත් සම්පත් අවතාර ජීවන වේවා මේ බුද්ධ ශාසනික වැඩ කටයුතු වලට තව තවත් ඉදිරියට දෙන්නට පුළුවන් නම් අතීත දේවා ඒ මේ දානන්ද ස්වාමීන් වහන්සේට සමාව නිවනින් සම්පීමට මේ පිනේ කාන්ත මේ සේවා ආත්මා වේවා කියන සත්‍යයයි. ඒ වගේම මේ භෝම භාගයේ පරිත්‍යාග කළා වූ මෙවැනි භාවනා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කටයුතු දුන්නා වූ ගරු අගේ සිංහත් අපේක්ෂක මහත්මයාට සියලුම පෞලේ සියලුම දෙනාට ඒකාන්ත වශයෙන්ම නිවනින්ම සැනසීමට වාසනාවක් උදා වේවා කියන සාධකයන් දෙනවා. මේ සම්බන්ධයෙන් මේ ධානය කියන සම්බන්ධයෙන් යම් කෙනෙක් සහභාගී වෙනා නම් ඒ සෑම දිනකට මේ සිංහත් හැම දිනකටම ඒකාන්ත වශයෙන්ම මෙලොව යහපත් සේවා පරිලොව යහපත් සේවා අමාම නිවනින්ම සැනසීමට වාසනාවක් සත්‍ය උදා වේවා. හොඳයි, දැන් අපි ගාථා කියමු. සම්ප්‍රදායික වශයෙන් එක්සාරකයෙන් අනුමෝදන් සම්ප්‍රදාන කරන සම්ප්‍රදාන දේවා අනුමෝදන් සෝසංග සම්පත්තියෙන් යා එක්සාරකයෙන් අනුමෝදන් සම්ප්‍රදාන දේවෝතා අනුමෝදන් සෝසංග සම්පත්තියෙන් යා එක්සාරකයෙන් අනුමෝදන් සම්ප්‍රදාන දේපත්තා අනුමෝදන් සම්පත්තියෙන් දියාණිය ගිනාතෙන් දක්ින්නේ නෝනාකේ මනෝතෝ සච්චාමං ඥාතයෝ ධම්මෝනාකේ මනෝතෝ සච්චාමං ඥාතයෝ මෙකනතේ මේ කුසලවත්ිය බණේ කාන්තයන් තුන්යන් පනාජස් දක්වාම මෝහයි දියාස් කරන දේවා කල්යන් මිත්‍යාගේ මාසයෙන් දේවා සංසාරයෙන් සබාවෙන මෙන්නා කර්මය කර්මයේ මහානිවාල සමාගම සතන සමාගම සෝදාන සම්සියා සත්‍යයෙන් බලන්නේ මේ කාන්තාවෙන් සියලු මාත්‍යස්සේ ක්‍රීමෙන් ලබන ආවර්තන සිතෝනික සංඛාත අමහා මහ නිවන අපට ලැබේවා කියන ප්‍රාර්ථනාවක් කරා. ඉදම්මේ කුඤ්ඤං ආසවක්ඛය වහන්සෝ. ඉදම්මේ කුඤ්ඤං ආසවක්ඛය වහන්සෝ. ඉදම්මේ කුඤ්ඤං ආසවක්ඛය වහන්සෝ. සම්බේක්ඛා අභිවාදන සීලස්ස නිත්තං වද්ධාපකායන සක්කාරෝ ධම්මා වද්ධං සේකාය වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්තේ සිනාසී සමිනං යතෝ සම්දිනාතන නිවන් සෝනාපත් වේවා සුඛං